අයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සිට කොහමද?
මෙහෙර තියෙන්නේ තද වරුසාවක්. ඒ නිසා අපිට කයේ නම් සැපක් දැනෙනවා. ඒ වුණාට මේ දිගටම වහිනවා ඊරා තිස්සෙම වැස්සා. තාම තියෙන වර්ෂා කාල ගුණයක් ඉති අර ගෙවල් හදාගෙන තහලයක් තියෙන නිසා අපිට ඉතින් ගාණක් නැහැ.
අපිට නම් අපිට තියෙදි අවුව නම් ඇවිල්ලා මේ තවස් ටිකේ ඉතින් හොඳට ඉන්නවා.
සන්තෝෂයි.
හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. එහෙමනම් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අද අපි මේ සුපුරුදු පරිදි පටන් ගන්න යන්නේ කමඨහන් සුද්ධ කිරීමේ සහ භාවනා සත්‍යපතා කරන භාවනා කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් ඉතාම ගෞරවයෙන් කමඨහන් සුද්ධ කිරීමෙන් වැඩසටහන ආරම්භ කරන ලෙස අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපානමද ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට ප්‍රශ්න දෙකක් තමයි ලැබිලා තියෙන්නේ. තුනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සතිපතේ ළමයිකුත් ඉන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මූල කර්මස්ථානයේ ආනාපාන සතිය හුස්ම රටට සිතේ යොමා එය මුලමැද අග වශයෙන් ආශ්වාසත් ප්‍රාශ්වාසත් මෙනෙහි කළෙමි. ප්‍රාශ්වාසයේ කෙළවර දීර්ඝව මෙනෙහි කළෙමි. මෙලෙස සතිය යොමු කරමින් මැද මද වේලාවක් යන විට සතිය තීව්‍ර වන්නට පටන් ගත්තේය. තව දුරටත් සතිය තීව්‍ර වන්නට ඉඩ හරිමින් සිටිනා විට ආශ්වාසය කුල්ලකින් සුණුසහල් හැදෙන්නාක් මෙන්ද බටයකින් ජලධාරාවක් ගලන්නාක් මෙන්ද දැනුනි. ප්‍රාශ්වාසයේ වරක ගෙඩියක් දෙකඩ වී යන්නාක් මෙන් දැනුනි. තව දුරටත් සතිය තීව්‍ර කරමින් ප්‍රාශ්වාසයේ ගෙවි යාමය දිගටම බලා සිටීමෙන් එය ආලෝකමත් වී මුත් ඒ ආලෝකමත් වී මුහුණ ඉදිරිපසින් දිස්විය. මේ අතරතුර කාලයේදී සිතුවිලි වරින් වර ඇති වී නැති වී යන අයුරු අද්දුටු වෙමි. මෙලෙස පැයක් ගත වුණි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
මේ විදිහට මේ ආනාපානයේ ඔය තීව්‍ර සතියේ වගේ සමහරලාට තීව්‍ර වෙන වෙලාවක් එනවා. සමහරලාට පැතිරෙන වෙලාවක් එනවා. ඒ කියන්නේ අපි පැතිරීම වැඩි වීම ප්‍රමාණාත්මක වැඩි වීමක් විදිහට මේ තීව්‍ර ව්‍යක්ති වැඩි වීම ගුණාත්මක වැඩි වීමක් විදිහට කෙරෙනවා. ඉතින් මේ දෙක වෙන්නේ යම් කිසි ධර්මතාවයකට. අපි දැනගන්න ඕනේ. දැන් මේ වෙලාවේ තීව්‍රතාවය වැඩිනවා. එතකොට ආනාපානයේ අරමුණ කාගෙන ඇතුළට යනවා. ගුණාත්මක වෙන්නකොට අරමුණ වැඩි වේලාවක් ඇසුරු කරනවා. ඉතින් අපි සාමාන්‍ය තල්ලුව දාන්නේ ගුණාත්මක ප්‍රමාණාත්මක වැඩි වීම තමයි. ගොඩ වෙලාවක් ඇතුළ අරමුණ ඇසුරු කරනකොට ඒ අරමුණේ පහසු තැනකින් සත්‍ය ගිලබයි. ඒක තමයි තීව්‍ර වෙන්නේ. තීව්‍ර වෙනකොට ඔය යෝගාවචරයට අනිකුත් ඒවා ඉගෙන බාධක නැති වෙලා දැන් මොන සක්කත් වෙන බව තේරෙනවා. ඉතින් ඒක මේ gediya හැදෙනවා කිරි වදිනවා වගේ වැඩක්. ඉතින් මේ දෙකට ඒ විදිහට වෙන්නේ අර නීතිපතා භාවනා කිරීම තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් එතකොට ඒ අර තීව්‍ර වෙනකන් බාහිර පරිසරය තියෙන දේවල් වලට අපිට බලපානවා තේරෙනවා. තීව්‍ර වෙන්න පටන් ගත්තට පස්සේ බාහිර පරිසරය අපින් ඈත් වෙලා අරමුණ ඇතුලේ තියෙන විස්තර සවිස්තර සලක්ෂණ කියලා මේකට කියනවා ආවේනික ලක්ෂණ කියලා ඒවා පේන්න පටන් ගන්නවා. ඉතින් අර තීරී එක දන්න කෙනා මූලධර්ම දන්න කෙනා දැනගන්නවා දැන් මේ අරමුණ දේශය යටපත් කිරීමද කරන්නේ නැත්නම් දේශය ඇතුලේ අල්ලගත්ත ප්‍රදේශය ඇතුලේ සෝදිසි මෙහෙයුමක්ද කරන්න කියන දෙක ප්‍රයෝජන ගන්න දැනගන්න ඕනේ. ඉතින් ඔක්කොම දැනගත්තේ නැහැ කියලා පාඩුවක් නැහැ. ඉතින් කොහොමද දිනුවක් තියෙනවා. ඒ නිසා ඒ එන තාලේ ප්‍රයෝජන ගන්න බලාගෙන කරගෙන යන්න ඉව හුඟක් වෙලාවට සක්මණේට වැඩිය පරියන්කේ තමයි ওই කියන විස්තර තේරෙන්නේ. නම සක්මණේකට පූර්වක්‍ෘත්‍යක් වශයෙන් දිකට පාවිච්චි කරන්න කියලා අපි යනවා ඊගාවෙ
කරන්නේ. කරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. උදේ පාන්දර පන්සිල්ගෙන ඉතිපිසෝ ගාථාව සහ කරණීය මෙත්ත සූත්‍රය කියා වන්දනා කරනවා. මෙසේ බුදුන් වන්දනා කරන විට ශාරීරියේ තැන් තැන්වල සියුම් කිලිපොලා යන බවක් තේරෙනවා. ඊට පසු ශරීරයේ ස්ථානවල චලන සහ වේදනා ඇති වුණා. ඊට පසු භාවනාවට වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාස හතරක් වරක් ගන්න හතර වරක් ගන්නා විට හුස්ම සියුම් වී යනවා. පර්යංකයේ මෙසේ ඉන්නා විට සිතුවිලි එනවා. සිතුවිලි දෙස සතිමත්ව බලා ඉන්නවා. සමහර විට සිතුවිලි යම් දුරක් ගිය පසු හිත දුර ගියා කියා වැටහෙනවා. ආපසු සිත එතනින් විත් මූල කර්මස්ථානයට ගේනවා. මේ භාවනාවේ වැඩි දියුණු කර ගැනීමට මහත් යටහත් පහත්ව උපදෙස් ආයාචනා කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
සෞඛ්‍ය සම්පන්නව භාවනා වැඩනකොට හිතවිලි එන්නේ අරමුණත් එක්ක සතිය හොඳටම කිට්ටු වෙලා අරමුණට ඇතුළට යන්න කිට්ටු වෙනකොට තමයි. ඒක බාධා කරන්න වගේ තමයි හිතවිල්ලක් එන්නේ. නමුත් ඒකෙන් පොඩි ඉඟියක් දෙනවා. දැන් අරමුණට හොඳටම කිට්ටුයි කියලා. ඒ නිසා හිතවිලි නරක දෙයක් නෙවෙයි. හිතවිලි පෙන්නනවා දැන් මේකේ ලෑස්ති ගතියක් තියෙන. හැබැයි ඒ පෙන්නන්නේ නපුරට. පෙන්නන්නේ පිටතර ගන්න. ඉතින් යෝගාචර දැනගන්න හිතවිලි නික හොඳයි. ඉකෙන් දැන් අරමුණයි හිතයි සතියයි හොඳ ළඟ ඇසුරකට යන්න ආදී ජා හිතවිලි වලට ගහන්නේවත් නැතුව හිතවිලි එන බවේ සුබ ලකුණක් දැනගෙන පණිවිඩ කාර්යය දැනගෙන ඒ හිතවිලි අස්සෙන් ආනපානි බලන්න පුළුවන් නම් ඒක ඉතින් පළවෙනි කමටහන. ඊට පස්සේ එහෙම බලන ගමන් හිතවිලි අයින් කරන්න බලාගලලිත් නැතුව මූල කර්මස්ථානයේ මේ වෙනකොට ඇති වෙන වෙනසක් දකින්න පුළුවන් නම් මූල කර්මස්ථානයේ දකින්න නෙවෙයි ඒ වෙනසක් දකින්න පුළුවන් නම් ඒක දෙවෙනි කමටහන සුද්ධ කිරීම වෙනවා. එතකොට වට තුනකින් වැඩි යන්නේ හිතවිලි තියෙනවා. ඒකට ගැටෙන්නේ නැතුව හිතවිලි තියෙන්න ආරිනවා. මොකද ඒක සුබ ලකුණක්. ඒ අතරමැද ආනාපානි වරින් වර බලනවා. එතකොට ඒක සම්බන්ධ වෙනවා. රෙසිලියන්ස් ඒකත් තේරෙනවා. ඊට පස්සේ ඒ වරින් වර බලනකොට ආනාපානෙ මොකද වෙන්නේ? ගොක් වෙලාවට එතකොට වෙන්නේ හිතවිල්ලට ප්‍රිය භාවයත් ආනාපානෙට අප්‍රිය භාවයත් දියාරු භාවයත් නීරස භාවයත් තේරෙනවා. මේක මේ වෙලාවේදී තක්කු මුක්කුවේ තේරුම් ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් ඒක නිසා මේ අභියෝගය මේ ප්‍රශ්න පත්‍රයට පුහුණු වෙලා ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා මිසක්ක ප්‍රශ්න පත්‍රේ නොවන විදිහට වැඩ කරලා හරියන්නේ නෑ. ඒ නිසා හිතවිලි එන්නේ, නිජමත එන්නේ, කම්මැලිකම එන්නේ මොකද්දෝ ඉංගියකට. අපි ඒ අඳුරු වලාවේ තියෙන ඍජු රේඛාව දැක ගන්න තමයි මේ කමට අනුසුද්ධ කිරීම කියලා විශේෂ සතිවාර තියාගෙන හිතේ තියෙන මේ ප්‍රෝඩාවල් එතෙන් ගියාම කෙලස් මාර්යා වැඩ කරන්න ඇති හොඳට දැනගනිමි. ඒ නිසා ඔය ලියුපෙක්නාට ප්‍රයෝජන නැතත් අහගෙන ඉන්න කට්ටියට ප්‍රයෝජන වෙනවා. මේ පොදු කමටහන් සුද්ධ කිරීම. මුගෙ දෙනකොට මේ හිතවිලි නැති කරන්න හදනවා. ඒ වෙනුවට මතක තියාගන්න මේ හිතවිලි නීරසකම කම්මැලිකම ඒකාකාරීකම එන්නේ ඊගා මට්ටමට සූදානම් වෙන වෙලාවේ හිත කඩන්ඩයි. අපි ඒ ලකුණ අරගෙන හිත කඩා ගන්න නැතුව හිතවිලි කඩා ගන්නෙත් නැතුව හිතවිලි අසෙන් ආනාපානෙ බලන්ඩ නැත්නම් ආනාපානෙ විපරිණාමයේ බලන්ඩ හිත හදාගනිත්වා කියලා අපි යනවා ඊගා වංකේට.
එළුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. අපි ඊගා ප්‍රශ්න තියෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින් සතිපස්සලේ ළමයෙක්ගෙන් දුලංශ කියලා. අපි ගියේ මේ සති දෙකේ ගිය සති තුනක් හතරක් විතර ස්වාමීන් වහන්සේ අපි මයින්ඩ්ෆුල් ලිස්නින් ගැන තමයි ඉගෙනුවේ කතා කරේ. ගොඩක් වෙලාවට කොහොමද පන්තියේදී සතිමත් සමන් දෙන්නේ අනිත් බාධා තියෙනකොට ඩිස්ට්‍රැක්ෂන්ස් හරහා කියලා. ඉතින් දුලංශට අපි එයාගේ රිපෝට් එක ඉදිරිපත් කරන්න කියලා කිව්වා. පුළුවන් ද ඔබ වහන්සේ දැන් ඉදිරිපත් දුලංශ වලට පුළුවන් කතා කරන්න?
දයි
Okay. I'm sorry, Swami Vansa. Should I read all three reports or only the last report?
The last report is fine, Dulansa. I think, Swami Vansa, she has nicely, it's a progressive report from week one to week two to week three. So I think it's better for us to do the last one only, or do you want...
last one we'll start with. Please go ahead with the last report.
Okay. So my last report is about mindful listening, overcoming thoughts. So during my English class, a few days after the Satipatthana session, I found it hard to focus in class. The reason for this was because I realized that I had many assignments to do after school. Due to this, I wasn't really able to understand what the teacher had said. I realized that I was just hearing my teacher's voice, not listening. Instead, I was only thinking about my thoughts. So because I hadn't listened to what the teacher had said properly, I wasn't very sure what to do until the teacher had repeated the instructions one more time. Now, after my English class was over, we had a break. During this break, I still couldn't think straight, but then I remembered something. I realized that in the last Satipatthana session, as feedback, I was told that instead of trying to get rid of my thoughts, I should try to understand them so that I could overcome them. So I felt that the best way to do this was by listening mindfully, because I didn't feel ready to go right into my thoughts yet. So sitting in my chair, I fixed my posture so that I would feel more comfortable. Then I gently closed my eyes and everything seemed dark. Normally, I would listen to many different sounds, but this time I felt that if I could just focus on only the sounds of my body, I would be able to focus a little more. So I began by listening to sounds coming from my breath. In the beginning, there weren't many sounds, but as time went by, I could hear the sound of my breath more clearly. I realized that as I inhaled, there weren't as many sounds as when I exhaled. I also compared the sounds of the breathing through my mouth and nose. I noticed how when breathing through my nose, there was a very quiet sound. But then, as I breathed through my mouth, I noticed how it was much louder. After observing my breath for a little longer, I brought my focus to my heartbeat. In doing this, I didn't hear anything at the start. But after observing my heartbeat for a while, I noticed how it became louder and louder. I realized that my heartbeat was beating now at a medium pace. But then, during a few times, it would beat faster or slower. Then all of a sudden, the thought of the assignments that I didn't finish came back to me. When this happened, the noise of my heartbeat became fainter and fainter. But before trying to get rid of this thought, I remembered the advice that I was given from the last Satipatthana session. So instead, I tried to observe this thought to purify my mind. From doing this, I thought to myself, why this thought comes to me regularly? I felt that if I found the answer to this, I might just learn something new about myself. I think that this thought comes regularly to me because I'm just one of those people who always tries to get their work done. After realizing this, I felt a great sense of happiness and pride, knowing that I always make sure to get my work done. So with these realizations, I felt confident that I could complete my unfinished assignments. Now with this confidence, I gently opened my eyes and felt very calm. I think that I've never felt happiness or pride like this. I was also very confident after this meditation. These were definitely feelings that I hadn't expected to have while meditating. But in the end, they helped me complete all my unfinished assignments once the day was over. After this meditation session, I also didn't get the thought of my unfinished assignments ever again during the rest of the week. And that was my experience.
So if I gathered properly, even after the Satipatthana message, in your mind, behind your mind, still you had the session at the English lesson, you are not successful. And then you consider the unsuccessfulness of the listening to the English teacher and listen to or consider again the Satipatthana lesson. And then it worked properly and then you go prepared. So when you go prepared with the Satipatthana lesson, even the voices are there. Even the other distractions are there, you somehow or the other manage to see the in-breath and out-breath and then the heartbeat and it is increasing, decreasing. This kind of internal understanding. So when that happens, you see the sounds are there, heartbeat is there, breath is there, but still the happiness is happening, still the confidence is developing. And that confidence is the self-awareness, personality, confidence, and that is a kind of immunity. And with that, when you go to the homework or any other projects or kind of thing, you see that prepared mind is always winning. So yeah, whatever the work, it is your favorite thing or unfavorable thing, if you go prepared, the success rate is high. And therefore, the message of the Satipatthana first come from the other person. You are just the listener. And then you try to apply with failure or not. And there you find unsuccessful notice. And then you apply your own Satipatthana without the Satipatthana teacher. And then that is we call preparedness or prepared mind, and with that you must have another challenge, another abnormal situation, and there Satipatthana sometimes become the winner, or you manage how to be on the ball, how to ride the wave, And then the kind of confidence you are developing. And with that confidence, you develop motivation. Can I do something? Can I do something benevolent amidst of distractions? So there you have an offensive mind. When you are defeated, you have a defensive mind. You get discouraged and disheartening. But whenever the satipasala come in the proper connection and then proper combination, and then whenever you have something positive, then you have a prepared mind for any distraction. So under such circumstances, you can do past work, homework, and all the kind of thing. And that is the way you must know the mental background. So accordingly only you have to do homework, you have to do subject matters, you have to do playing, you have to do satipasala. And that part no one can help you. But in a way, by reporting, you are sharing it with others. Even I am a very elderly person, I can experience, I can share with you because your report is pragmatic. So therefore, not only you are participating in satipasala classes, not only you are getting sometimes failed, not only that next time you are winning, not only that you are doing a good reporting and repetitive application, this is a kind of everything. So therefore, at your age, your parents, your teachers never expect that kind of a combination, that kind of a skillfulness from a school children, mindful children. But for me and for our Satipasala facilitators, they are fully confident. Even the young children can tackle because they have all the tools. They have all the ways and means, but it must be properly aligned. That is, the alignment is the most important. And if it is not aligned, if you know it is not aligned, no harm. When it is in align, if you know it is aligned, that is called mindfulness. So therefore, your reporting system must continue, whether it is a successful endeavor or unsuccessful, but the reporting is successful. So therefore, share it with your peer group, as well as in the mindful reflections. And sometimes we invite that kind of creative writing for our e-magazine, electronic magazine, from children, and continue to write a good report. That is my remark.
Swami,
I wish to know your name. Our name is Dulanka. Your age?
Yeah. I'm actually 12 years old.
12 years old. Good. Good girl.
තෙරුවන් සරණයි.
එහෙමනම් අපි සභාවට ආරාධනා කරමු කාටද ප්‍රශ්න තියෙනවා නම් අත උස්සලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලෙස.
ටොරන්ටෝ නැත්නම් විනිපෙග් එහෙම නැත්නම් USA ඉන්නවන කට්ටිය ඒ සඳහා මෙහෙන් නිසනවණයෙන් මෙන්න මේ වගේ තොරතුරු නැත්නම් නිවුස් කියලා කියන්න පුළුවන් දෙන්න පුළුවන්. අපිට මේ තියෙන්නේ කොරෝනා අනිශ්චිත තත්ත්වයක්. ඒක කාලේ තවත් වැඩි කරලා තියෙනවා ලොක්ඩවුන් කාලේ. ඒ අතරමැද වයඹ දිස්ත්‍රික්කයේ සතිපාසලේ විශාල ළමයින්ගේ සහභාගිත්වයක් ලැබිලා තියෙනවා. ඒකට මේ මල්ලිකා ජයරත්න ටීචර් අපිට කතා කරලා කිව්වා සන්තෝෂෙට මෙන්න මෙච්චරක් ළමයි දැන් සම්බන්ධ වෙනවා. ඒකට හේතුව ඒ කුරුණෑගල සුද්ධ වූ කන්‍යා රාමේද ගෝදු මේ ශිෂ්ට කෙනෙක් ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා. ශිෂ්ට ඉස්කෝලෙත් මේ ප්‍රයිමරි ක්ලාසස් කරනවා. ඒ නිසා විශාල පිරිසක් එන්න පටන් ගත්තයි කියලා සතිපාසලට. ඉතින් ඒක අපිට සතුටුදායක පණිවිඩයක්. එතකොට දැන් තව ටිකකින් ඕල්ලා හම්බ වෙනවා ධම්ම කුසල හැමතරෝ. ඒ ස්වාමීන් වහන්සේත් පටන් අරගත්තා මේ අපිට නිතිපතා පවත්වන සතිපාසල කරන්න බැරි නිසා ওই වර්චුවල් එක. ඉතින් ඒක 200 පන්නලා එන්න පටන් ගත්තා. දැන් ආයෙත් ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් කොමාරි දැන් මේ කොරෝනා තත්ත්වෙදී මේ වගේ ළමයින්ට අපි සම්බන්ධ වෙන ගතිය තියෙනවා. ඉතින් බයිබෙන් ආපු පණිවිඩ දෙකක් තමයි ඒගොල්ලෝ සතිපතා නෙවෙයි දිනපතා කරන්න බලනවා දැන්. ඒ වගේම මේ මල්ලිකා ටීචර් වගේ මුල් වෙච්ච කට්ටිය අයින් වෙලා දෙවෙනි පරම්පරාවට වැඩි කරගෙන යන්න දෙනවා. ඉතින් එතකොට අලුත් අදහස් ගොඩක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒව අපි රොක්හැම්ටන් එක්කත් බෙදා ගන්නවා. රොක්හැම්ටන් කට්ටියත් ඒ ළමයින්ගේ වැඩසටහන ඉතාමත්ම ගුණාත්මකයෙන් යුක්තව පවත්වාගෙන යනවා. ඉතින් මේ විනිපෙග් එකටත් දැන් සම්බන්ධතාවයේ සතිපාසල ඈත් වෙලා තිනවා, අනික් අයගේ සම්බන්ධය වැඩි වෙලා තිනවා. ඉතින් ඒ නිසා එක වැඩ කරගෙන යන ආයෙ මතක තියාගන්න ඕනේ, ඒ පුළුවන් නම් ওই පැත්තෙමුත් අපිට උදේකින් හරි නිරෝෂයෙන් හරි වොයිස් කට් එකක් ගන්න පුළුවන් නම් මේ ලංකාවේ කොරෝනා වලට හිර වෙලා ඉන්න කට්ටියට අපි දැන්ට වොයිස් කට් 10ක් 15ක් විතර හදලා සෝෂල් මීඩියා හරහා දාලා තිනවා. ඔයගොල්ලන්ගෙන් දෙන්න යමක් තියෙනවා නම්, නැත්නම් ඔයගොල්ලෝ ගාව ඉන්නවා නම් මේ සිංහලෙන් හරි කමන්නේ, ඉංග්‍රීසියෙන් හරි කමන්නේ, ඔය කියන කොන්ෆිඩන්ස්, ඔය කියන ආත්ම ශක්තිය ඇතුව කතා කරන්න පුළුවන් ළමයි අපි ඒක අගේ කරනවා. මේ ඒ ටික තමයි අපිට මෙහෙන් විනිපෙග් වලට ටොරන්ටෝ වලට දෙන්න තියෙන සත්‍යපාසල පණිවිඩය.
එහෙනම් ස්වාමීන් වහන්සේ අපි ඒක මේ ලෑස්ති කරලා කරන්න ස්වාමීන් වහන්සේ.
අපිට දැනුම් දෙන්න, අපි ඊට පස්සේ බලලා සුදුසුයි කියලා හිතෙනවනම් e-magazine එකේ, එහෙම නැත්නම් voice cuts වල YouTube එකට දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලත් YouTube එකට ගියොත් දැක ගන්න පුළුවන් එක එක පන්ති තාරා තිරංග වල අය අපිට දැන් voice cuts එවලා
තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ අර වයඹ කියලා කිව්ව එක එකත් online ද ඔක්කොම කරන්නේ?
ඔව් මේ වගේ සතුවා, මේ වගේ තමයි. ඒ කියන්නේ Zoom එකේ හරහා තමයි යන්නේ ඔක්කොම.
අපිත් දැන් මෙහෙම, අපිත් දැන් මම විනිපෙගුත් එහෙම වෙන්න දෙයි සමහරවට. අපිත් දැන් මෙහෙ කියලා කිව්වට ට්‍රොන්ටෝ විතර නෙමෙයි, ගොඩක් එහෙම මෙහෙන් US වලින් ගොඩක් එහෙම කනේ කේක තැංගලින් Dubai වලිමුත් එනවා. online තියෙනක ඇත්තටම හොඳයි ඇත්තටම.
ඔය එහෙම වෙනකොට උදේයි නිරෝෂයි දෙන්න අයින් කරනවා උතන. ඒකට තමයි කල්ලලා යන්නේ.
ඒක තමයි ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම හිතේ මම උදේත් ඒක කතා කරා. මේ දැන් උදේ නම් කොහොමද තිමින් අයින් වෙනවා මම හිතන්නේ. අපට හැකියාවක් නැහැ තාම.
අධිකාරී ශක්ති බලය දවල අයින් කරනවා. එතකොට කීත හැකි ඒ දෙන්න බොහොම දුර්වලයි. ඒගොල්ල මම අයින් කෙරුව ඉල්ලලා අසුනොත් ඒ මාටත් හරි නැහෙනි. අයින් කරලා ඔය කවුරු හරි හැදෙන අලුත් අංකුරයකට ඉඩ දෙනවා.
අලුත් අංකුරයක් හදාගන්න තමයි
ස්වාමීන් වහන්සේ විනිපෙග් වල නම් දැන් බොහොම මේ දක්ෂ විදියට කරන ළමයි 7-8 දෙනෙක්ම ඉන්නවා. මම ගොඩක් වෙලාවට මම ඒගොල්ලන්ට අවස්ථාව දීලා මම ආගෙන ඉන්නවා ගොඩක් වෙලාවට.
නෑ ඒගොල්ලන්ටයි මේ රොක්හැම්ටන් දක්ෂ ළමයි ටිකයි, වයඹ දක්ෂ ළමයි ටිකයි, මේ මීටරකලින් දෙන්න දක්ෂම ඉන්නවනම් අපි ඒක අමාරුයි කරන්න. මොකද අර ටයිම්ස් ඒක පැතිරලා තියෙනවනේ. ඒ දෙවෙනි પરම්පරාවට ලැහත් වෙලා ඉන්න අලුත් අංකුරවලට වෙනම සිෂන් එකක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඔයගොල්ලන්ට අදාහ ගන්න බැරි වෙයි. ඔයගොල්ලන්ට අදාහ ගන්න බැරි නම් සතිපාසල නොකරන අය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ඒ අලුත් අංකුරවලට ඉඩ දීම සඳහා අපි ඒගොල්ලන්ට පාර කපලා දෙන්න ඕනේ. අපි සම්පූර්ණ අරසාව, වියදම, නොලෙජ් එක අපි ළඟ තියෙන සීනියොරිටි එක දෙනවා. දීලා ඒගොල්ලන්ට කරගෙන යන්න කියනවා. ඊට පස්සේ විනිපෙග් වල ඉන්න දක්ෂ කෙනෙකුට කියනවා රොක්හැම්ටන් පන්තියේ දවසක් කරන්න කියලා. රොක්හැම්ටන් කට්ටියට කියනවා මේ විනිපෙග් කරන්න කියලා. අන්න එහෙම වෙනකොට නිකන් නෑදෑගේවල් යන්න වගේ ඔය සෝෂල් රෙස්ට්‍රික්ෂන්, සෝෂල් ඩිස්ටන්ස් තිබුණාට අපි අතර සම්බන්ධ වෙන්න හොඳ නෑදෑකමක් හටගන්න හොඳ පදනමක් ඇදී කියලා මම හිතනවා.
හොඳයි ස්වාමීන් වහන්ස, අපි මේ සම්බන්ධ කරගන්නම් රොක්හැම්ටන් සහ ලංකාව
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව වන්දනා කිරීමට. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං.
සාදු සාදු අනුභෝති තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ.
කමි තබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ.
සුපත්විත්වා.
තුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුපත්විත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුපත්විත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍තිමේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරම්. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සදා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහ සාදු සාදු සාදු
සුභත්තා සුභත්තා. මන්දේ අපි මේන් සමු ගන්නවා. අපි කුසල හැමදෙරන්ට බාර දෙනවා මයික්‍රොෆෝන් එක.
එහෙම සාදු තේරුවන් සර්.
අවරමින් ආර්දන කරනවා සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තේසං පස්ස පරේතානං භව සෝතානුසාරිනං කුමග්ග පටිපන්නානං ආරා සංයෝජනක්ඛයේ යේච පස්සං පරිඤ්ඤාය අඤ්ඤායූප සමේ රතා තේවේ පස්සාභි සමයා නිච්ඡාතා පරිනිබ්බුතාති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ලෝකෙ දිහා බැලුවහම, වටපිටාවේ දිහා බැලුවහම අපිට දකින්න පුළුවනි බොහෝ දෙනෙක්, බොහෝ පිරිසක් රැළකට අනුව ගමන් කරන ආකාරයක්. අපි දැකලා තියෙනවා මෙන්න මේ රැළකට අනුව කොහොමද කට්ටිය ගමන් කරන්නේ කියලා. එතකොට අපි හිතුවොත් දැන් සාමාන්‍ය බැටළු රැළක් වගේ අපි දැක්කහම මේ බැටළු රැළට ගමනක් තියෙනවා. එතකොට මේ ගමන අමුතු දිහාවකට, ආහාර තියෙන දිහාවකට, වතුර තියෙන දිහාවකට, පහසුව තියෙන දිහාවකට ගමන් කිරීමක් මෙන්න මේ බැටළු රැළේ අපිට දකින්න පුළුවනි. එතකොට මේ තනි තනි බැටළුවෙක් ගැන ගත්තොත් බොහෝ වෙලාවට අන්න අර පිරිසත් එක්ක ගමනක් මිසක් ඒ වෙනුවට මේ තනි තනි ගමනක් අපිට මේ බැටළු රැළක් තුල දකින්න නැහැ. ඒ වෙනුවට අන්න අර පිරිසක් එක්ක යම්කිසි පහසුවක්, සහනයක්, විවේකයක් දිහාවට ගමන් කරන ආකාරයක් අපිට පේනවා හැම වෙලේම. එතකොට එන්නේ ගමනේ යෙදිලා ඉන්න ඒ සතුන්. ඉතින් ඔන්න ඒ වගේ ආකාරයක් අපි තුලත් තියෙනවා. මේ මිනිසුන් තුලත් තියෙනවා. අපි කියනවා නිකන් හර්ඩ් මෙන්ටලිටි කියලා කියනවා. හර්ඩ් එක අනුව ගමන් කරන මෙන්ටලිටි එකක් අපේ තියෙනවා. ඒ ගමනෙන් පිට පැනපු ගමන් අපිට බොහොම පහසුවක්, වෙහෙසක් දනවන ආකාරයක් අපිට දැනෙනවා. එතකොට අපි කල්පනා කරනවා අන්න අර රැළත් එක්ක ගමනක ගියා නම්, ඒ රැළට අනුව ගමන් කරා නම් අපිට බොහොම පහසුවක්, සහනයක්, සතුටක් තියෙනවා කියන, ආරක්ෂාවක් තියෙනවා කියන හැඟීමක් අපි තුල මොදු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ රැළෙන් වැරදිලාවත් පිටපැන්නොත්, රැළේ ගමනට අදාළ නැති තැනකට අපි යමු වුණොත්, අපේ ආරක්ෂාව ගිලිහුණා, අපේ ඒ විවේකය ගිලිහුණා, අපිට ඒ තියුණ සහනය ගිලිහුණා වගේ හැඟීමක්, අතරමං වුණා වගේ හැඟීමක් අපි තුල තියෙනවා. ඉතින් ඔන්න ඔය රැළට අනුව ගමන තමයි ඔය තියෙන්නේ. එතකොට මේ රැළට අනුව ගමන බොහෝ විට බොහොම හාස්‍ය දනවන සුළුයි. ඒ වෙන සිදුවීම් බොහොම හාස්‍ය දනවන සුළුයි. දැන් අර යම් කිසි විදියක මේ පරීක්ෂණයකට ලක් කරපු අවස්ථාවක් පිළිබඳ සඳහන් වෙනවා. එතන තියෙන්නේ මොකද්ද, මේ වෛද්‍ය සායනයකට වගේ ආපු පිරිසකට අපි තමු 10-15 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. එතකොට මේ ඉන්න පිරිස ඇත්තටම අර කුලියට ගත්ත පිරිසක් තමයි මෙතන ඉන්නේ. එතකොට මේගොල්ලන්ට කියලා තියෙනවා මොකද්ද, මෙන්න මේ ඇතුලෙන්, සායනේ ඇතුලෙන් බෙල් එකක් ගහන වාරයක් පාසා ඔයගොල්ලෝ නැගී සිටින්න කියලා යම්කිසි උපදේශ මාලාවක් මේ පිරිසට දීලා තියෙනවා. ඉතින් මේ පිරිස මොකද ගානේ අර බෙල් එක ගහන පාරට ජොබ් එක කරනවා, නැගිටිනවා, ගිල්ලා වාඩි වෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට මෙතෙන්ට කිසිම මේ සම්බන්ධ දාන්නේ නැති නන්නාඳුරන මිනිස්සෙක් එනවා. වෛද්‍ය සායනයේ ප්‍රතිකාරයක් ගන්න කෙනෙක් එනවා. ඉතින් ඇවිල්ලා මොකද එන්නේ, මෙහෙ වාඩි වෙලා ඉන්නකොට දැන් පේනවා බෙල් එකේ සද්දෙට ඔක්කොමලා නැකිටිනවා. ඔක්කොමලා නැකිටිනවා පේනවා. ඉතින් දෙතුන් වරක් මෙහෙම බලනකොට දන්නේම නැතුව මෙන්න මේ අලුත් තැනැත්තා නැකිටින්න පටන් ගන්නවා. ඉතින් ඔහොම නැකිට නැකිට ඉන්නවා. ඊට පස්සේ අර හයර කරපු කට්ටිය, අර කුලියට ගත්ත කට්ටිය එකිනෙක හෙමිහිට 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 පිට වෙලා යනවා. ඒතකොට අන්තිමට දැන් මෙන්න මේ අලුතෙන් ආපු තැනැත්තායි තව කුලියට ගත්ත එක පුද්ගලයෙකු විතරයි මේ කාමරේ ඉතුරු වෙලා ඉන්නේ. එතකොට මේ නැවතත් මෙන්න මේ බෙල් එක ඇහුනහම නැගිටිනවා, නැවත වාඩි වෙනවා. ඔහොම ප්‍රතිචාර දක්වන හරියට අර ගෞරව කරන්න වගේ නැකිටලා වාදි වෙනවා. ඊට පස්සේ මේ අවසාන කුලියට ගත්ත මිනිස්සයත් ඒ හයර් කරපු මිනිස්සයත් මෙන්න මේ කාමරෙන් පිට වෙලා ගියාම දැන් ඉන්නේ අර මේ බව නොදැන මෙතෙන්ට ආපු තැනැත්තා විතරයි. නමුත් එහෙම පිට වෙලා ගියත් මොකද අන්න තාමත් අර හුරුවට නැගිටින්න පුරුද්ද සිද්ධ කරනවා. නැගිටින පුරුද්ද සිද්ධ කරනවා. ඊට පස්සේ මෙතෙන්ට එනවා තව අලුත් කෙනෙක්. මේ සම්බන්ධ දන්නේ නැති කෙනෙක් එනවා. ඉතින් ඒ තැනත් ආවහමත් මෙන්න මේ අර මුලින් කීප පුද්ගලයා බෙල් එකට නැගිටිනවා. ඉතින් දෙවාරක් තුන් අරන් නැගිටිනකොට අහනවා ඇයි නැගිටින්නේ? නෑ මේ කලින් ඉඳිය කට්ටිය මේ නැගිට නැගිට ඉඳියා. ඉතින් මාත් නැගිටිනවා. ආහෙන අපි දෙන්නම නැගිටිමු කියලා. ඒ දෙන්නම නැගිට නැගිට ඉන්නවා. ඊට පස්සේ තව මෙතෙන්ට තුන් හතර දෙනෙක් හතර පහ දෙනෙක් නන්නා දුන්නේ පුද්ගලයෝ මේ සම්බන්ධ කිසිම දෙයක් දන්නේ නැති පුද්ගලයෝ ආවත් මොකද ඒ හැම දෙනාම අර නැගිටින කලාවට නැගිටින හුරුවට කටයුතු කරගෙන යනවා. ඉතින් බලන්න කොච්චර හාස්‍යජනක අවස්ථාවක්ද. එක පැත්තකින් අන්න මේ මොකද්ද බෙල් එක කියලා දන්නෙත් නැහැ. මොකට නැගිටිනවද කියලා දන්නෙත් නැහැ. නමුත් අර හමුන් පරම්පරාවෙන් අරන් ආපු නැගිටීමට නැගිට නැගිට ඉන්න ජීවිතයක් මේ පිරිසට උරුම වෙලා තියෙනවා. ඒතර අපේ ජීවිතත් ඔන්න ඔය වගේ හාස්‍යජනවන සුළු. මොකද්ද අපිත් මේ බෙල් එකකට නැගිටින පිරිසක් තමයි මේ රැස්සලා ඉන්නේ. එතකොට බෙල් එකට නැගිටිනවා ඇයි නැගිට්ටේ මොකදට නැගිට්ටේ කවුද බෙල් එක ගැහුවේ මුකුත් දන්නේ නැහැ. නමුත් නැගිට නැගිට යන ගමනක් අපිට තියෙනවා. ඉතින් අපි අර යම් කිසි විදියක ඒ ප්‍රංශ විප්ලවය පිළිබඳ විස්තර දන්න කට්ටිය අහලා ඇති. ඒ යම් විදියක සත් අදහසකින් තමයි මේක පටන් ගන්නේ. නමුත් මේ රැළේ මානසිකත්වයට ගිහාම මේ හර්ඩ් මෙන්ටලිටිකට ගිහාම අන්තිමට කොහොමද මේක මහා ලේග ඇගිරීමකින් අර සත් අදහස විනාශ වෙලා ගියේ කියලා දැක ගන්න පුළුවන්. එතකොට අර ධනපති පන්තියකින් යම් කිසි විදිහක නිදහසක් ලබා ගන්න තමයි උත්සාහය. නමුත් අර රැළකට බලේ ගියාට පස්සේ රැළේ අදහස ආවට පස්සේ කොයි දිශාවටද මේ ගමන යෙදෙන්නේ කියලා දකින්න පුළුවන්. ඒක එක්තරා අවස්ථාවක් සඳහන් වෙනවා. මොකද්ද මේ ධනපති පුද්ගලෙක් ධනවතෙක් අල්ලගෙන මේ තැනැත්තව අන්න මොකද කරන්න කියලා දැන් මේ පිරිස කතා වෙනවා. කතා වෙනකොට එක්කෙනෙක් කියනවා අපි මෙයාට කස පහර දෙමු. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා අපි මෙයාට කස පහර දීලා මෙයාව නිර්වස්ත කරමු. ඊට පස්සේ තව කෙනෙක් කියනවා අපිට මෙයාට කස පහර දීලා මෙයාව නිර්වස්ත කළා මෙයාව කණුවක බඳිමු. ඔන්න ඔය විදිහට නොයෙකුත් යෝජනා ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ අවසානයේ මේ රැළේ ඉන්න ලොකුම ප්‍රඥාවන්තය ඉදිරිපත් වෙලා කියනවා අපි මෙයාව කණුවක බැඳලා මෙයාට භූමි තෙල් දාලා ගිනි තියමු කියලා. මෙයාව ගිනි තියලා දාමු කියලා අන්න ඒ යෝජනාව ස්ථිර වෙලා කට්ටිය ඒක සිද්ධ කරනවා. අන්න ඔය විදිහට මෙන්න මේ රැළකට වැටුණාම රැළ අනුව ගමනකට වැටුණාම අපි කොයි දිශාවටද යන්නේ කියලා අපිට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට මෙන්න මේක සංසාර ගමනක එහෙම නැත්නම් ගඟ දිගේ පහළට යන ගමනක ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. එතකොට මේ ගඟ දිගේ පහළට යන ගමනක් බොහෝ කාලයක් සිද්ධ කර කර ඉඳලා මේ ගඟ දිගේ ඉහළට යන්න උත්සාහයක් බොහෝ කාලයක් දරමින් ඉඳලා අන්නර යම්කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වය සාක්ෂාත් කරගත්ත දන්නේ අවස්ථාවේ පටිසෝතගාමි ධර්මයක් දේශනා කරා. ගංගානුව පහළට යන අනුසෝතගාමිය වෙනුවට අන්න පටිසෝතගාමි ධර්මයක් දේශනා කරා. ගඟට විරුද්ධව ඉහළට ගමන් කිරීමක් අපිට පෙන්නලා දෙන්න උත්සාහ කරා. උනේ රැළේ මානසිකත්වයට විරුද්ධව ගමන් කිරීමක් අපිට පෙන්නලා දෙන්න උත්සාහ කරා. ඉතින් ඕකත් සංකේතවත් වෙන දෙයක් තමයි අපි අහලා තියෙන කතාව. මොකද්ද මේ පාත්‍රයේ ගඟට දැම්මහම පාත්‍රයේ උඩුගම් බලා ගියා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් මේ පාත්‍රයේ උඩුගම් බලා ඇත්තටම ගියාද කියලා විවාද කරන්නත් පෙළඹෙනවා. නමුත් ඇත්තටම ඒක පිටිපස්සේ තියෙන්නේ ඔන්න ඔය කියන කතාව. මොකද්ද මෙන්න මේ ගංගා දිගේ පහළට යන වෙනුවට ගඟට එරෙහිව සැඩ පහරට එරෙහිව උඩට පීනීමක් තමයි මේ ධර්මයේ තුල තියෙන්නේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම නෑ කියලා. එහෙම නෑ කියලා යම් කිසි පමණක සහනයක් හිතට නගා ගන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නත් පුළුවනි. නමුත් ටික ටික මේ ප්‍රතිපදාය වැඩි වැඩියෙන් යෙදෙනකොට වැඩි වැඩි කාලයක් මේ විදිහට උත්සාහ කරනකොට ටිකෙන් ටික තේරෙනවා ඇත්තටම මේ සම්ප්‍රදාය වෙනුවට සම්ප්‍රදායට විරුද්ධව ගමන් කිරීමක් තමයි මේ ප්‍රතිපදාව තුළ තියෙන්නේ. අපි ඒ සහනයක් විවේකයක් වෙනුවට සහනය විවේකය නැති දිහාවකට ගමන් කිරීමක් තමයි මේ ප්‍රතිපදාවෙති. අපි දැන් යම් කිසි විදිහක ලෝක සම්මතයට අනුව අපි දැකලා තියෙනවා එක්තරා විදිහක උමග කෙලවර, අඳුරු උමගක් කෙලවර ආලෝකයකින් අපි සුභය නිරූපණය කරනවා, නිවැරදි දිශාව නිරූපණය කරනවා. ඊළඟට ඉරපායල හොඳට එළිය වැටිලා තියෙනවා නම් අඳුරෙන් වෙන් වෙලා එළියට යාමක් අපි නිරූපණය කරනවා. අර මැරිලා චුත වෙලා ගියේ කෙට්ට බොරුවට කෑ ගහලා කියනවා නිකන් අනේ එළිය දිශාවට ආලෝකයේ දිහාවට යන්න කියලා අපි යම් කිසි දිහක ප්‍රතිරූපයක් ගෙන හැර දක්වනවා. නමුත් මෙන්න මේ ලෝක සම්මතයට විරුද්ධ ගියපු යම් කිසි අදහසක් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල තියෙනවා. ලෝකෙන් අර විදිහට ආලෝකේ නිරූපණය කරාට මොකද ඒකට විරුද්ධව යන යම් කිසි විදිහක අඳුර හරහා යන ධර්මයක් මේ තුල තියෙනවා. අපි අර ලෝක සම්මතයට අනුව ආලෝකයෙන් සුභය නිරූපණය කරාට මොකද සමහර විට අඳුරු දිහාවට ගමන් කිරීමක්, නොදන්න දිහාවට ගමන් කිරීමක් මේ ප්‍රතිපදාව වැඩිවීමක් තුලින් අපිට දියුණු කරගන්න වෙනවා. දැන් අපි බලමු දැන් මේ ධර්මයේ දිහාවට යොමු වෙන හේතු කාරණාවන පළවෙනිම දෙයක්නේ දුක කියන එක. එතකොට දැන් පහුගිය දවසක කෙනෙක් අහන ප්‍රශ්නයක් කාවවත් දැකලා තියෙනවද? මෙන්න මේ ජීවිතේ අප්වර්ඩ් ස්පයිරල් එකක් දිගේ ගියපු කෙනෙක් දැකලා තියෙනවද? මෙන්න මේ ජීවිතේ සුබ දිශාවට හොඳට ඉහළට කැරකි කැරකි ගියපු ජීවිතයක් කවදාවත් දැකලා තියෙනවද කියලා කෙනෙක් ප්‍රශ්නයක් විමස සිටිනවා. ඇත්තටම මේක ඩවුන්වර්ඩ් ස්පයිරල් එකක් තරහා තමයි යන්නේ. එතකොට පටන් අරගෙන තියෙන්නේ උඩින් යන්නේ ටික 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 පහළට තමයි. යන දිහාව යන්නේ පහළට තමයි. එතකොට කුඩා කාලේ තමයි අර මුදුනේ මේ ඉඳලා තියෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ගිහිල්ලා අන්තිමට අගාධයක් දිහාවට දිලා යන ජීවිතයක් තමයි තියෙන්නේ. ඉතින් ඔය ගමන තමයි අර සෝතයට අනුව ගමන් කිරීමක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ජල පහරට අනුව ගමන් කිරීමක් කියලා කියන්නේ ඔන්න ඔය ඩවුන්වර්ඩ් ස්පයිරල් එකක් දිගේ යන ගමනක් තමයි. නමුත් මෙන්න මේ ගමනින් පිටපැන්නොත් කෙනෙක් එයාට ගොඩක් කලාවට අපහසුාවක් වෙහෙසක් තමයි දැනෙන්නේ. හරියට අර ජල පහරට විරුද්ධව කෙනෙක් පිහිනන්න පටන් ගත්තොත් හැම වෙලේම වෙහෙසක් ප්‍රතිවිරෝධයක් තියෙනවා. එතකොට අපි කැමති නෑ මේ ප්‍රතිවිරෝධයට. අපි කැමති නෑ මේ වෙහෙසට. අපි බලනවා නැවතත් අර පහසුව හදාගන්න පුළුවන්ද? නැවතත් අර තියුණ විවේකය හදාගන්න පුළුවන්ද? නැවතත් අර තියුණ මුලාවට පත් වෙන්න පුළුවන්ද කියලා ගොඩක් වෙලාවට අර සුපුරුදු ගමනේ යදෙනවා. ඉතින් මේකෙන් පිටපණිනවා කියන වැඩේ ටිකක් ඉතින් අමුතුම විදිහේ වැඩක්. අර ජලයට විරුද්ධව පිහිනීමක්, අර ගමන් කරන ස්පයිරල් එකෙන් පිටපැනීමක් බවට පත් වෙනවා. ඉතින් මේ ධර්මයේ දිහා බැලුවොත් අපිට හැම වෙලේම වැරදි පැටළුණා කියලා හිතෙන දේවල් තුලින් තමයි මේ ධර්මය ගොඩක් වෙලාවට අපිට ඉස්මතු වෙන්නේ. අපි දුක කියන එක ගත්තොත් මේ ජීවිතේ ඔන්න ඔය විදිහට ඩවුන්වර්ඩ් ගමනක් තමයි තියෙන්නේ. ඒ විදිහ ස්පයිරල් එකක තමයි අපි ගමන් කරන්නේ කියලා කෙනෙක් තේරුම් ගත්තොත් අන්නේ වෙහෙස මේ තැනතර දැනුනොත් අන්නේ ඒකම හේතු වෙනවා මෙන්න මේ ගමනෙන් පිටපණින්. මේ යන සෝතෙන් පිටපණින්න ඒකම හේතු වෙනවා. එතකොට එක්තරා විදිහක අඳුරක් තමයි මේ දුක කියන්නේ. තමුන්ගේ ජීවිතේ වෙහෙසක්, කනගාටුවක්, යම් කිසි ප්‍රියයන්ගෙන් වෙන්වීමක් දිනොත් ඒක ගොඩක් වෙලාවට වෙහෙස දනවන සුළුයි. ඒතකොට ඒකෙන් වෙහෙසක් නැగిලා එනවා. ඉතින් ඒ වෙහෙස අපි අඳුරක් විදිහට තමයි දකින්නේ. නමුත් අන්න අඳුර හරහා යාමක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ඊළඟට මෙන්න මේ දේවල් නිත්‍යයි කියලා අදහසක් අපිට තියෙනවා. මේ පවති, ස්ථිරව පවති, මේ මන් ලං කරගෙන තින්න ටික හරි ස්ථිරව පවති කියලා අදහසක් අපිට තියෙනවා. නමුත් අන්න අනිත්‍ය ස්වභාවය දැක්කොත් ඒක අපිට ගොඩක් වෙලාවට වෙහෙසක්, දුකක්, අඳුරක් කියලා තමයි පේන්නේ. එතකොට ලං වෙලා ඉන්දිය කෙනෙක්ගේ අනිත්‍ය ස්වභාවයක් දැක්කොත්, තමුන් රැස් කරගත්ත වස්සු සම්භාරයක අනිත්‍ය ස්වභාවයක් දැක්කොත් ඒක ගොඩක් වෙලාවට අපිට වෙහෙසක්, කරදරයක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. අර අඳුරක් විදිහට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපි බලනවා මේ අඳුරෙන් නික්මිලා අඳුරෙන් එළියට අපිට ගමන් කරන්න පුළුවන්ද? මේ අඳුරු ස්වභාවය නැති කරගන්න පුළුවන්ද කියලා සදාතනික ආලෝකයක් හදාගෙන ඉන්න කල්පනා කරනවා. ඉතින් බලන්න කොච්චර විදියක නিত্য සංඥාවකද අපි එන්නේ. මේ ධර්මයේ තුලින් හරි බලනවා මේක ස්ථිර කරලා තියාගන්න පුළුවන්ද? මේක ස්ථිර කරලා තියාගන්න පුළුවන්ද? කෙනෙක් මලාට පස්සේ ප්‍රශ්නේ විසඳුනාට පස්සේ යන්න කල්පනා කරනවා මෙන්න මේ තැනත්තනම් අනිවාර්යෙන් නිවන් සාක්ෂාත් කරගන්න ඕනේ. නිවන් පතන මේ මැරිච්ච කෙනෙක්ට. නමුත් ඇත්තටම එහෙම පතන නිවනක් නැහැ. එහෙම අනුන් කෙරෙහි භක්තියකින් අනුන් කෙරෙහි ආශිර්වාදකින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. ඒ වෙනුවට මෙන්න මේ තියෙන ගමනට එරෙහිව යම් කිසි කෙනෙක් කමන් කරනවා නම් මේ ගාමණයෙන් පිට පනින්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් අන්න ඒ තැනැත්තට නිරන්තරයෙන් අත්දකින්න පුළුවනි මෙන්න මේ වෙහෙසක් පීඩාවක් හරහා ගමන් කරන ගතියක්. වෙහෙසක් පීඩාවක් තුලින් ගමන් කරන ගතියක් මේ තැනැත්තට නැවත නැවත දකින්න පුළුවනි. එතකොට අපිට එක්තරා විදිහක නිවැරදි ප්‍රතිපදාවක යෙදිලා ඉන්නවා නම් හැම වෙලේම වෙහෙසක් අපිට දැනෙනවා. දුකක් කරදරයක් අපිට දැනෙනවා. දැන් පහුගිය දවසක මොකද්ද රේකි කියලා යම් කිසි අර එනර්ජි හීලර්ස්ලා. ඉතින් ඔන්න දැන් කොහොමද මිනිස්සුන් මේ වගේ දේවල් වලට හරි කැමති. මේ වගේ දේවල් වලට හරි ලොකු ඉල්ලුමක් තියෙනවා. නමුත් අන්න කොහෙටද මේ අරන් යන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ඉතින් කියනවා මේ තැනැත්තව යම් කිසි අඳුරු යම් කිසි ස්ථානයක මේ තැනැත්තාව නිදි කරවලා ඉතින් කාන්තාවක් ඇවිල්ලා මේ තැනැත්තට ආමන්ත්‍රණය කියලා කියනවා. ඔබට මේ ඉන්න ස්ථානේ යම් කිසි විදිහක ආරක්ෂිත බවක් ඔබේ කරදර වලින් දුරස් වෙච්ච බවක් ඔබට තියෙනවා. එතකොට ඔබගේ වෙහෙස ඔබට අතාරින්න පුළුවන් ස්ථානයක තමයි ඔබ ඉන්නේ. ඔබට කිසි දෙයක් හංගගෙන ඉන්න අවශ්‍ය නැති ඔබට අඬන්න ඕන නම් අඬන්න සුදුසු ස්ථානයක තමයි ඔබ ඉන්නේ. ඔබේ හිත විවේක කරන්න පුළුවන් ඒ වගේ ආරක්ෂක හැඟීමක් තියෙන ස්ථානයක තමයි ඔබ ඉන්නේ කියලා මෙන්න මේ පුද්ගලයන්ට යම් කිසි විදිහක ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා කියනවා ඔබට මම මගේ තියෙන සුව ශක්තිය මම ඔබ තුළට යොමු කරනවා කියලා. ඉතින් ඔන්න ඉතින් යම් කිසි විදිහක නිකන් අතපය පොඩ්ඩක් නිකන් උඩින් එහෙම හැකිරීමක් කරනවා. ඒ කරාම අර පුද්ගලයන්ට ඇත්තටම සහනිකුත් දැනෙනවා. ඒගොල්ලෝ කතා කරනවා මට අපි ඇත්තටම සහනයක් දැනුණා. මගේ ජීවිතයේ තිබුණේ ලොකු වෙහෙසක් මට ඇත්තරුණා වගේ දැනුණා. මම දැන් මේක නැතුව කොහොම ජීවත් වෙනවද ආබහු නම් මට ඒ විදිහේ ජීවිතයක් ඕනේ නැහැ කියලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් මේ පුද්ගලයා කරනවා. එතකොට මේ මොකද්ද මේ සුව සේවාව කියලා බැලුවොත් හරිම හාස්‍යජනකයි. අන්නර සෝතේ අනුව ගමන් කරන ජල පහර අනුව ගමන් කරන දේවල් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙන් යම් කිසි සහනයක් ලැබුණා කියලා කෙනෙක්ට විශ්වාසයක් අදහසක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔය සහනෙම සමහර වෙලාවට දැනෙනවා ඔන්න මසාජ් සෙන්ටර් එකකට වගේ ගිහිල්ලා මසාජ් එකක් දාගෙන ආවනම් ඔය සහනෙම දැනෙනවා. හැපි එන්ඩින් එකක් තියෙන එකක් දැම්මොත් අන්න තවත් සහනයක් ලැබෙනවා. ඔය වගේ දේවල් පිටිපස්සේ තමයි ගොඩක් වෙලාවට ගමන් කරන්නේ. ඒ වෙනුවට මෙන්න මේ කිසිත් නොකර ඉඳීමේ ප්‍රතිපත්තියක් මෙන්න මේ තියෙන කටුක නමුත් යථාර්ථයට අවදි වෙන ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරොත් ඒක ගොඩක් වෙලාවට වෙහෙස දනවන සුළුයි. වෙහෙස දනවන තුලින් අර දේවල් සියල්ලම මොකක් හරි කිරීමක් තුලින් ලබන සැනසීමක් මොකක් හරි කරන්න දරන උත්සාහයක් තමයි ඒවා තුල තියෙන්නේ. නමුත් මුකුත් නොකර ඉන්න කියලා උත්සාහ ගත්තොත් ඒක බොහොම අමාරුයි. ඒක බොහොම අමාරුයි. ඒක බොහොම අපහසුයි. බොහොම ලොකු පීඩාවක් වෙහෙසක් වර්ධනය වෙලා එනවා කියලා දකින්න පුළුවන්. ඔන්න ඕක තමයි අපේ තියෙන නියම යථාර්ථය. මෙන්න මේ වෙහෙස තමයි අපේ තියෙන නියම යථාර්ථය. මෙන්න මේ පීඩාකාරී ගතිය තමයි අපේ තියෙන නියම යථාර්ථය. ඉතින් අපි ඕක වහලා මොන මොනවා හරි ටිකක් අලුතෙන් හදලා ලස්සන කරගෙන ජීවත් වෙන්න කල්පනා කරන මේ ධර්මය තුලින් හරි ස්ථිර සංඥාවක් නිත්‍ය සංඥාවක් හදාගන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. එක්තරා විදිහක අර පොල් කේක් කෑල්ලක් උඩින් අයිසින් ගාලා ලස්සනට අයිසින් මලක් තියලා අයිසින් කේක් එකක් වගේ තියන්න අපි උත්සාහ කරනවා. නමුත් ඇත්තටම ඕක ඇතුලේ තියෙන පොල් කේක් කෑල්ලක්. පොල් කේක් කියන එක අර අයිසින් වගේ බොහොම ප්‍රිය විදිහට බඩට යන දෙයක් නෙමෙයි. ඉතින් අයිසින් කන කට්ටියට රසක් ප්‍රණීත බවක් දැනෙනවා. නමුත් ඉතින් අන්තිමට අන්න රෝග දනවන සුළුයි. දියවැඩියාකාරකයි ගොඩක් වෙලාවට. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් ද මේ වෙහෙස දරාගෙන ගමන් කරන්න කියන උත්සාහය තමයි දරන්න තියෙන්නේ. එතකොට මුකුත් නොකර ඉන්නවා කියන ඇත්තටම ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. දැන් ඔය වෙන වෙන දේවල් අපි හිතනවා, වෙන වෙන භාවනා ක්‍රම තියෙනවා, වෙන වෙන උත්සාහයවල් තියෙනවා, වෙන වෙන ක්‍රියාමාර්ග තියෙනවා. ඒවැ බොහෝ වෙලාවට කිරීමක් තියෙනවා. එතකොට මේ ප්‍රතිපදාවත් යම්කිසි විදියක පටන් ගන්න කෙනෙක්ට ආධුනිකයෙක්ට අපි කිරීමක් ගැන හැර දක්වනවා. මොකද මේ ජීවිත කාලයක් පුරාවට කරලා කරලා පුරුදු කෙනාට එකපාරට නොකර ඉඳීමක් ගැන කතා කරන්න අමාරුයි. ඉතින් ඒ වෙනුවට යම්කිසි පමණක කිරීමක් අපි පෙන්නලා දෙනවා. නමුත් කාලෙත් එක්ක මෙන්න මේකත් නැති වෙලා ගිහිල්ලා අන්තිමට මුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රතිපදා වෙහෙස දනවන සුළුයි. අපි ආපහු කල්පනා කරන වෙන විදිහක මේ කිරීමක් අපිට ලං කරගන්න පුළුවන්. වෙන විදිහක සහනයක් ලං කරගන්න පුළුවන්ද? මේක ඇරෙන්න නැවතත් අර මෛත්‍රී භාවනාවක් වගේ එකක් කරලා මට සහනයක් ලං කරගන්න පුළුවන්ද කියලා අන්න උත්සාහයක් දරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කොහොමද ওই වගේ දේවල් අතහැරලා ආවේ? බුදුරජාණන් වහන්සේ කිව්වා මෙතන සත්‍ය නැහැ. ඒ බෝධිසත්වවදී ඒ ඔක්කොම සාක්ෂාත් කරලා කරලා බලලා කිව්වා මෙතන සත්‍ය නැහැ. මෙතන මම හොයන දේ නැහැ කියලා අතහැරලා දමලා ආවා. අර ගෝලෙව ටිකක් බාරගෙන අපි සතුටින් ඉමු කියලා එන ලෝක මතයට විරුද්ධ ගමනක ආවා. අන්න ඒ විදිහේ උඩුගම් බලා පිහිනීමක් සිද්ධ කරා. අන්න එතකොට මෙන්න මේ ධර්මය තුලින් ඒක අපි ඉස්මතු කරගත යුතුයි. ඒ විදිහට පහසුවක් අපි නැවත නැවත ලං කරගන්න හැදුවට පහසුව හරහා ගමන් කිරීමක් අවශ්‍ය වෙනවා කියන එක ඉස්මතු කරගත යුතුයි. ඉතින් ඔය කියන කතාව ටිකක් විදියක ඉස්මතු වෙන යම්කිසි ගාථා දෙකක් තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ. මොකද එතන සඳහන් වෙන්නේ තේසං පස්ස පරේතානං භවසෝතා අනුසාරිනං කුම්මග පටිපන්නානං ආරා සංයෝජනක්කේ. මේ ස්පර්ශයේ වසඟයට ගියා වූ මේ භවසෝතයට මේ ජලපහාර අනුව ගමන් කරන්නා වූ මේ අයහපත් මගට පිළිපන් ඔවුන්ට කෙලෙසුන් නැති කිරීමක් වෙන්නේ නැහැ. කෙලෙසුන්ගෙන් දුරුවීමක් වෙන්නේ නැහැ. අන යේච්ච පස්සං පරිඤ්ඤාය අඤ්ඤායූප සමේරතා තේවේ පස්සාභි සමයා නිච්ඡාතා පරිනුබ්බුතුති. යමෙක් මෙන්න මේ ජලපහරට අනුව මේ ස්පර්ශයට අනුව යන ගමන දැකගත්තොත් අන්න ඒක මනාව දැකලා මේ ගමනෙන් පොඩ්ඩක් දුරස් වුණොත් මෙන්න මේ අහුවෙලා තියෙන බව දැනගත්තොත් අන්නේ විදියට උඩුගම් බලා පිහිනන කට්ටිය, අන්නේ විදියට වෙනස්ම දැක්මක් දකින කට්ටිය, අන්න ඒගොල්ල තමයි මේ කෙලෙසුන් දුරු කරලා විවේකයට නිවීමකට පත් වෙන්නේ කියලා සඳහන් කරනවා. එතකොට මේ ලෝක මතෙයි මේ ආර්ය මතෙයි අතර වෙනස පෙන්වන්න බුදුරජාණන් වහන්සේ උත්සාහවත් වෙනවා. ඉතින් ඕක විවිධ ආකාරයෙන් පෙන්වන අවස්ථා තියෙනවා. දැන් අපි ද්වේතානුපස්සනා සූත්‍රයේ යම් යම් අවස්ථා ගැන හැර දැක්කුවා. 16 ආකාරයකට පෙන්නවා මෙන්න මේ ලෝකයා යම් දෙයක් හරි නිවැරදි කියලා කියනවාද ආර්යයන් වහන්සේලාට ඒක බොරුවක්. ලෝකයා යම් කිසි දසානාත දිසාවක් පෙන්නවාද, ලෝකයා යම් කිසි ආලෝකයක් පෙන්නවාද ආර්යයන් වහන්සේලාට ඒක වැරදි දිසාවක්. ආර්යයන් වහන්සේලාට ඒක අඳුරක්. ඊළඟට ආර්යයන් වහන්සේලා යම් කිසි දිසාවක් පෙන්නවාද, ආර්යයන් වහන්සේලා යම් කිසි ආලෝකයක් පෙන්නවාද, ඒක හැම වෙලේම ලෝකයාට වැරදි දිසාවක්, ලෝකයාට අඳුරක් කියලා මෙන්න මේ උඩු යටිකුරු මතවාදී නැවත 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 16 ආකාරයකට ගෙනහැර දක්වනවා. එතකොට මේ 16 ආකාරේ ළඟම ඒ ද්වේතානුපස්සනා සූත්‍රයේ ළඟම තව සූත්‍රයක් තියෙනවා, මේ නාලක සූත්‍රය කියලා. එතකොට එන්නේ ඒ සූත්‍රෙත් මෙන්න මේ ප්‍රතිපදාව අමුතු විදිහක වෙනස්ම ආකාරයකින් මෙන්න මේ නාලක කියන තරුණයාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා කියලා දෙනවා. එතකොට මේ අවස්ථාවේ මේ නාලක කියන්නේ ඇත්තටම ආසිත තාපසයාගේ යම් කිසි විදිහක නංගිගේ පුතා. එතකොට මෙන්න මේ අසිත තාපසයා මේ විදිහට බුදුන් පහළ වෙලා ඉන්නවා, බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා, බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා දැනගත්තට මොකද තමුන්ට මේ ධර්මයේ සාක්ෂාත් කරන්න වෙන්නේ නැති බව, තමුන්ට මේ ජලයට විරුද්ධව පිහිනන දේ අත්දකින්න වෙන්නේ නැති බව දැනගෙන ඉන්දියා. මොකද වයසයි ගොඩක්. ඉතින් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා නංගිගේ පුතාට කියනවා මෙන්න මෙහෙම බුදු වෙන්න කෙනෙක් පහළ වෙලා ඉන්නවා. අනිවාරයෙන් තව ටික කාලෙකින් බුදු වෙනවා. එතකොට ඔබ ඒ බුදුරජාණන් වහන්සේගේ පහළවීම අපේක්ෂා කරගෙන කල්ගත කරන්න. මට දකින්න බැරි වුණත් මේ ජලයට විරුද්ධව පිහිනන ප්‍රතිපදාව අඩුම ගානේ ඔබ හරි ඉගෙන ගන්න කියලා මේ තරුණයාට යම් කිසි විදිහක අවවාදයක් කරනවා. අවවාදයක් කරනවා. ඉතින් මේ තරුණයා මොකද කරන්නේ? අන්නේ අවවාදේ ලැබපු මොහොතේම තමුන්ගේ ගිහි ජීවිතය අත්හැරලා දාලා යම් කිසි විදිහක ගිහි ගෙයින් නික්මිලා අන්න අර සෝතයට අනුව ගමන් කිරීමෙන් නික්මිලා ඒ වෙනුවට යම් කිසි බුදු කෙනෙක් අපේක්ෂාවෙන් කල්ගත කරනවා. එතකොට කල්ගත කළ යම් කිසි අවස්ථාවක ඒසිපතනේ බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය පැවැත්වුවට පස්සේ මෙන්න මේ විදිහට බුදු කෙනෙක් පහළ වුණා කියලා මතවාදයක් ලෝකෙ පුරා පැතිරිලා ගියාට පස්සේ මෙන්න මේ තරුණයා එනවා මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඇත්තටම තරුණ වයස ඉක්මෝලා තියෙන්න ඕනේ වෙනුවට ඒ වෙනකොට. ඉතින් කොහොම කොහොම හරි ඇවිල්ලා විමසා සිටිනවා මට මේ මුනිවරයෙක්ගේ ප්‍රතිපදාව කියලා දෙන්න. මට මේ මෙන්න මේ ජලයට විරුද්ධව පිහිනන ප්‍රතිපදාව කියලා දෙන්න කියලා යම් කිසි විදියක බුදුරජාණන් වහන්සේට ආයාචනයක් සිද්ධ කරනවා. යම් කිසි විදියක ඉල්ලීමක් සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නාලක කියන ඒ බ්‍රාහ්මණ ඒ පුරුෂයාට මෙන්න මේ විදිහේ මුනිවරයෙක්ට අදාළ ප්‍රතිපදාවක් මෙන්න මේ විදිහේ උත්කෘෂ්ට ආකාරයෙන් මේ ජල පහරට විරුද්ධව පිහිනන්නේ කොහොමද කියන ප්‍රතිපදාවක් ගෙනහැර දක්වනවා. ඉතින් මේ කොච්චර තදේට කොච්චර උග්‍ර විදිහට මේ පිහිනීම කරනවාද කියන්නේ මෙන්න මේ ශාසනයේ එක කෙනෙක්ට විතරයි එච්චර උග්‍රාකාරයකින් මේ ප්‍රතිපදාව වඩන්න පුළුවන්. මෙච්චර උග්‍ර විදිහට ජරපහරට විරුද්ධව මෙච්චර අපහසුතා හරහා යන්න පුළුවන් අන්න ශාසනයේ අග්‍රස්ථානය ලබන තැනැත්තට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. එතකොට මොකද්ද දෙන උපදේශ? මෙන්න මෙහෙම සඳහන් කරනවා. මේ කරන්න දුෂ්කර ඒ වගේම ඉවසීමට අපහසු මෙන්න මේ මුනීන්ගේ ප්‍රතිපදාව මම ඔබට දේශනා කරනවා. මේ විදිහට කරන්න අමාරු ඒ වගේම ඉවසීමට අපහසු මේ මුනීන්ගේ ප්‍රතිපදාව ඔබට දේශනා කරනවා. ඔන්න ඔබ ඒ අනුව හික්මෙන්න, ඔබ ඒ අනුව හික්මීමක් තමන්ගේ හිතේ ඇති කරගන්න, ඔබ ඒ අනුව කටයුතු කරන්න කියලා අවවාදිකුත් සමග තමයි මෙන්න මේ ක්‍රමය මේ නාලක කියන තැනත්තට ලබා දෙන්නේ. එතකොට කියනවා මෙන්න මේ හිත කලබල වෙන එක සාමාන්‍ය හිතේ ස්වභාවය. නමුත් මෙන්න මේ හිත සංසුන් කර ගැනීමක් ඔබ හැම වෙලෙම අපේක්ෂා කරන්නේ. ඒ වගේම මේ නොදැනීම කියන එක මේ හිතේ ස්වභාවය. නමුත් දැනීමක්, දැනුවත් භාවයක් ඔබ තුළ ඇති කරගන්න. ඊළඟට බැන්නහම දුක් වෙනවා කියන එක මේ ලෝකයේ එහෙම නැත්නම් මේ හිතේ ස්වභාවය. බැන්නහම දුක් නොවි ඉන්න ස්වභාවයක් ඔබ තුල ඇති කරගන්න. ඊළඟට දොස් කිව්වහම දුක් වෙනවා කියන එක මේ ලෝක ස්වභාවය. දුස් කිව්වහම දුක් නොවන ස්වභාවයක් ඔබේ හිතේ ඇති කරගන්න. මේ ස්ත්‍රීන්ට ලොල් වෙනවා කියන එක මේ ලෝක ස්වභාවය. එහෙම නැත්නම් පුරුෂයන්ට ලොල් වෙනවා කියන එක මේ ලෝක ස්වභාවය. ස්ත්‍රීන්ට ලොල් නොවීමක් ඔබේ හිතේ ඇති කරගන්න. පුරුෂයන්ට ලොල් නොවීමක් ඔබේ හිතේ ඇති කරගන්න කියලා යම් කිසි විදිහක ගිනිසිලුවක් වගේ දෙයක් මේ බ්‍රාහ්මණයාගේ අතට දෙනවා. ඊළඟට යම් කිසි විදිහක පිණ්ඩපාතෙන් යැපෙනවා නම් අන්න කෙනෙක් ලබා දෙන දානයක් වෙනුවට පිණ්ඩපාතේ ගිහිල්ලා එකතු කරගන්න දානයක් ඔබ පිළිගන්න. ඊළඟට මේ පිණ්ඩපාතේ හොඳයි නරකයි කියලා බෙදුවා කියලා හිතේ වෙනසක් ඇති කරගන්න එපා. ඒ වෙනුවට ලැබුණත් හොඳයි නොලැබුණත් ඒකත් සුන්දරයි කියන අදහසක් ඔබේ හිතේ ඇති කරගන්න. එන්නේ විදියට හික්මෙන්න. ඔබ මේ එක තැනක මෙන්න මේ පහසුව සහිතව අපිට යම් කිසි විදියක පහසුවක් දනවනවනේ. අපි දන්න තැනක ඉඳියොත් අපිට පහසුවක් දනවනවා. අපේ ගෙදර ඉඳියොත් අපිට එහෙම කම්ෆර්ට් එකක් ඇති කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ එක තැනක එක රැයකට වැඩිය ගත කරන්න එපා. මේ පහසුවක් ඇති නොවන විදිහට හැම වෙලේම අපහසුව හරහා හමු වෙන දේ හරහා ගමන් කරන්න කියලා අමුතුම විදිහේ අවවාද පෙළක් මෙන්න මේ නාලක බ්‍රාහ්මණයට ලබා දෙනවා. ඒ ලබා දුන්නාම හරියට අර ගිනිසිලුවක් අතර ගත්ත තැනත් එක් වගේ මෙන්න මේ තැනත්ත නික්මිලා යනවා. නික්මිලා යන්නේ කොහොමද? අන්න බුදුන් ගැනවත් තව දුරටත් අපේක්ෂාවක් නැතුව තමයි නික්මිලා යන්නේ. තව දුරටත් බුදු කෙනෙක්වත් දකින්න මට උවමනාවක් නැහැ කියන අදහසින් තමයි නික්මිලා යන්නේ. එතකොට මාස ගණනාවක් තිස්සේ මෙන්න මේ දීපු උපදේශේ මෙන්න මේ එන එන බාධකේ හරහා ගමන් කරමින්, එන එන බැනුම හරහා ගමන් කරමින්, එන එන ප්‍රශංසාව හරහා ගමන් කරමින්, එන එන ලෙඩ රෝගේ හරහා ගමන් කිරීමක් මෙන්න මේ බ්‍රාහ්මණ තරුණයා සිද්ධ කරනවා. කොච්චර උග්‍ර විදියට සිද්ධ කරනවාද කියන්නේ මාස 3-4ක් ඇතුළත අන්න ජීවිතයේ කෙලවර වෙන තරමට උග්‍ර ප්‍රතිපදාවක යෙදෙනවා. යෙදුනට පස්සේ මෙන්න මේ විදිහට ජීවිතයේ කෙලවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් හොයාගෙන යනවා මේ මృత ශරීරයේ තියෙන ස්ථානෙට. ස්වාමීන් වහන්සේලා පිරිසකුත් එක්ක ගිහිල්ලා කියනවා මෙන්න මේ නාලක කියන මුනිවරයෙක්ගේ ප්‍රතිපදාවක් පුරපු තැනැත්තාගේ අස්ථි කැබලි තමයි මේ තියෙන්නේ. මෙන්න මේ අස්ති එකතු කරලා අපි දාගැබක් හදමු. මොකද මේ ආර්යයන් වහන්සේ කෙනෙක්, මේ රහතන් වහන්සේ කෙනෙක්, මේ ශාසනීය අග්‍රස්ථානයක් ලබන තැනැත්තෙක් කියලා අන්න ඒ ඇටකටු ටික එකතු කරලා යම්කිසි දාගැබක් හැදුවා කියලා සඳහන් වෙනවා. බුදුවරයෙකුණත් හොයාගෙන ගිහිල්ලා යම්කිසි විදිහක ඒ විදිහේ ගෞරවයක් දැක්වුවා කියලා සඳහන් වෙනවා. අන්න ජලපහරට විරුද්ධව ගමන් කිරීමේ උත්‍ෘෂ්ඨ ප්‍රතිපදාව. ජලපහරට විරුද්ධව කොච්චරනම් උග්‍ර විදිහට ගමන් කරාද කියලා. ඉතින් ඔය ජලපහරට විරුද්ධව යන ගමන අපිටත් අනන්තවත් ඇහිලා තියෙනවා. නොයෙකුත් විදිහට ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. නමුත් මෙන්න මේ අපි මේක පිළිගන්න සූදානමක් නැහැ. ලෙඩක් ආවොත් ඒක පිළිගන්න, මේ ලෙඩේ මට ආපු දෙයක් කියලා බාරගන්න සූදානමක් නැහැ. ඒ වෙනුවට බලනවා වැක්සීන් හොයාගෙන යන්න. ඔක්ස්ෆර්ඩ් එක නැත්තම් වෙන එකක් හරි ගහලා කොහොම හරි ජීවිතේ රඳා පවත්ව ගන්න කල්පනා කරනවා. ඉතින් අපිත් යම්කිසි විදියක බේත් බීලා ජීවත් වෙච්ච කට්ටිය තමයි. ඉතින් මට මතකයි මම කුඩාවදී සමහර විට මේ අල්ලක් පුරවල තරමට බෙහෙත් බොනෝ. මොකද සේමා අමාරු හරියට තියුණා. එතකොට හවසට නාන්න වගේ දේවල් කොහොමවත්ම සිද්ධ කරන්න බෑ. සිද්ධ කරන්න බෑ. නමුත් කොහොම හරි යම් යම් විදියක පරිවර්තනයක් වෙලා මෙන්න මේ සෙම අපි හිතනවා යම් කිසි විදියක මේ සීතල වතුර අගුණයි කියලා අපි හිතනවා. ඊට පස්සේ සීතල කෑම බීම අගුණයි කියලා අපි හිතනවා. ඉතින් එක්තරා විදියක ඒ ඇවිසිච්ච වෙලාවට ඒක සත්‍යතාවයකුත් තියෙනවා. නමුත් අන්න සීතල වතුර හරහා සෙම සුව කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. අර අගුණ දේ හරහා සුව කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. යම්කිසි තැනැත්තෙක් ගැන සඳහන් වෙන මොකද්ද? මෙන්න මේ ඇදුම තත්වයක් තියුණ තැනැත්තෙක්. එතකොට මේ වැරදීමකින් වගේ යම්කිසි හිම කුණාටුවකට අසු වෙලා. එතකොට මේ හිම කුණාටුවේදී එනිවිදි ඇස්ම ඇටෑක් එකක් ඇවිල්ලා. එතකොට මේ සිහි නැතුව පැය කිහිපයක් වැඩිලා ඉඳලා. එතකොට මරණීය අවස්ථාවක් මේ කියන්නේ සාමාන්‍ය. නමුත් ඇත්තටම සිහිය එනකොට මේ තැනැත්තගේ ඇදුම සම්පූර්ණයෙන් සුව වෙලා තියෙනවා. එතකොට අන්න අර අපි අසනීපෙට බය වෙලා පලා යනවා වෙනුවට අන්න අසනීපේ හරහා ගමන් කිරීමක්. නිකන් එක්තරා විදිහක සෙම ඇවිස්සෙන දේවල් කිරීමක්. අන්න වතුර අගුණනා වතුරට බැහැලා ඉඳීමක් වගේ දෙයක් තියෙනවා. එතකොට මේ විරුද්ධ දේවල් එකිනෙක සම්බන්ධ වෙන්නේ හරිම අමුතු විදිහට. මේ විරුද්ධ දේවල් එකිනෙකට ප්‍රතික්‍රියා කරන්නේ හරිම අමුතු විදිහට. එතකොට අසනීපයක් තියෙනවා නම් අසනීපයට අගුණ කියන දේවල් අපි අඳුනගෙන තියෙනවා නම් අන්නේ අගුණ හරහා අසනීපේ සුවවීමක් තියෙනවා. එතකොට දැන් ගත්තොත් සෙම ඇත්තටම අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. මේ නිස්සාරණවනේ ඉන්න පුළුවන් තත්ත්වයට සෙම අඩු වෙලා තියෙනවා. දැන් මේ දවස්වල අය නිකන් ඇස් මට්ටමේ මාළු පීනන ගානට වහිනවා. එතකොට අර ලංකාවේ වටවල ගාවට ඊළඟට වහින්නේ මෙහෙට කියන තමයි අපේ අදහස තියෙන්නේ. එතකොට ඒ ගානට වහිනවා. ඊට පස්සේ වැස්සටත් ඉතින් තෙමෙනවා. වැස්සටත් තෙමෙනවා. ඊයේ දවස පුරාම වහිනවා. අද උදේ වරුවෙත් වහිනවා. ඉතින් වැස්සට තෙමුණාට මොකද? අන්න අර බෙහෙත් අහුරු නොබී යැපෙන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අන්න අර යම් කිසි විදිහක එක්තරා විදිහක මෙන්න මේ හිත වඩන ප්‍රතිපදාවක් තුළින් අපේ කය නිරෝගී වෙන බව හරි. නමුත් මේ අසනීපවලට බය වෙලා අසනීප වලින් පලා යන වෙනුවට ටික ටික පුරුදු කරගන්න පුළුවන් ද කියලා බලන්න. තමුන්ට මේ අසනීපය හරහා යamak එක්තරා විදිහක පැනඩෝල් ඉලන වෙනුවට පුළුවන් ද කොත්තමල්ලි ටිකක් බිලයපෙන්න, බස්පංගු ටිකක් බිලයපෙන්න. එතකොට ඉතින් ওই අසනීපේක පාට අඩු වෙලා යන්නේ නැහැ. ඒ වෙනුවට අසනීපේ දරාගෙන ඉන්න ආකාරයක් අපිට අවශ්‍ය වෙනවා. දැන් ඔය කොවිඩ් ගත්තත් හරියම හොඳ තත්ත්වයක් තමයි වටපිටාව ඇතිලා තියෙන්නේ. එතකොට බය එක බයටම නැහින ගන්නට ගිහිල්ලා තියෙනවා. අර ජලපහරට අනුව ගමන් කරන එක්කෙනා ජලපහරේම නැහින ගන්නට ගිහිල්ලා තියෙනවා. වැක්සීන් හොය හොය එහෙම හෙදුවන ගන්නට ගිහිල්ලා තියෙනවා. නමුත් අන්න වැක්සීන් නැතුවත් මේ ශරීරයේ ප්‍රතිශක්තියක් තියෙනවා. එතකොට ඒ විදිහේ මුහුණ දීමක් අපිට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ විදිහේ බුදුබණක් ඇහුණට මේවා කරන්න පුළුවන් දෙකින් පස්සේ තමයි තියෙන්නේ. එක්තරා විදිහක අපි හිතමුකෝ කොවිඩ් හැදලා මැරුණා කියලා. ඉතින් මැරුණා නම් මැරෙන්න වෙලාව ආවා නම් හිතනවද කොවිඩ් හැදුනේ නැහැ කියලා බේරිලා ඉන්න පුළුවන් වෙයි කියලා. මරණ වෙලාව ආවා නම් වෙන ක්‍රමයකින් හරි මරණය ළඟා වෙලා එනවා. ඒ සුදුසු අවස්ථාවේදී ඒක ළඟා වෙලා එනවා. ඉතින් මේ බිය හදාගෙන බියට වැක්සීන් ගහලා අන්තිමට වැක්සීන් එකෙන් මැරෙන තත්ත්වයක් තමයි වැඩි දිනෙට උදා වෙලා තියෙන්නේ. බේතෙන් හටගත්ත ලෙඩ අනුව මැරෙන තත්ත්වයක් තමයි වැඩි දිනෙට උදා වෙලා තියෙන්නේ. මෙන්න මේ ජලපහාරට විරුද්ධව පීනන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ සඳහන් කරාට මොකද අපි මේවට කැමති නැහැ. අපි මේවා පිළිගන්න කැමති නැහැ. දැන් අපි අහලා තියෙනවා රිසිපතනට යන අතරමඟ ඒ ආජීවකෙක් හම්බුණා. ආජීවකේ කියන්නේ යම්කිසි බ්‍රාහ්මණ අදහසකින් හරි පැවිද්දක් කරපු කෙනෙක් හම්බුණා. එතකොට මේ බුදුන් දැකලා ඇහුවා මේ ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරි ප්‍රණීතයි, දැක්කාම බොහොම හිත පැහැදෙනවා, ඔබ වහන්සේ මොන විදිහේ කෙනෙක්ගේ ධර්මයක් අනුගමනය කරන කෙනෙක්ද, කවුද ඔබ වහන්සේගේ ගුරුවරයා කියලා යම්කිසි ප්‍රශ්නයක් විමසා සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පටිසෝතගාමි ධර්මය මේ තැනත්තට දේශනා කරනවා. මට ගුරුවරයෙක් නැහැ, මගේ මමම හොයාගත්ත ධර්මයක් තමයි තියෙන්නේ. මේ විදිහට මමම එගොඩට නැත්තම් සෝතයට විරුද්ධව පිහිනපු ධර්මයක් තමයි තියෙන්නේ කියලා යම් කිසි විදිහක වාක්‍ය කීපයකින් ගාථා කීපයකින් මේ තැනත්තට අනේ ධර්මය කියලා දෙනවා. කියලා දුන්නාට මොකද පිළිගන්න සූදානමක් නැහැ. කියනවා එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා යනවා. ගිහිල්ලා 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 අන්තිමට ඒ යම් කිසි වෙන ආකාරයකින් පරිබ්‍රාජකෙක් ආකාරයකින් හරි පැවිද්දක් කරගෙන ඉඳියා නම් ඒකිනුත් දුරු වෙනවා. ඒ මස්සද්දෙක්ගේ ලස්සන දුවෙක් දැකලා එනේ දුව කෙරෙහි අදහසක් ඇති වෙලා ඉතින් මේ මස්සද්දා උපස්ථාන කර කර ඉන්නේ මේ මේ බමුණට, මේ පරිබ්‍රාජකයාට. නමුත් ගිහිලා දෙනවා මට ඔබේ දුව පිළිබඳ අදහසක් ඇති වෙලා තියෙනවා. ආ එහෙනම් ඉතින් මගේ දුව කසාද බැඳ ගන්න කියලා ඔන්න දුව බැඳලා දෙනවා. ඊට පස්සේ ඔබට රස්සාවක් නැහැ එහෙනම් මේ මස් වැද්දාගේ ජොබ් එකවත් කරමු, මේ මස් කදවත් අදිමු කියලා මේ දැනතර රසාවු තොල දෙනවා මා මණ්ඩි. ඊළඟට ඔන්න ඔය විදිහට කල්ගත කරනවා. ඉතින් කල්ගත කළා යම් කිසි විදිහක අර තරුණිය එක්ක දීග කාලා ඔන්න දරුවෙකුත් ලැබිලා අන්න දරුවා නලවනවා මේ තැනැත්ති අර පුරුෂයා එක්ක තියෙන තරහටත් එක්ක පොඩ්ඩක් නිකන් අර වලම්පිඟන් අර සද්දෙට එහෙම විසි කරනවා වගේ මෙන්න මේ යම් කිසි හින්ට් එකක් සමග දරුවව නලවනවා. මොකක් කියලාද නලවන්නේ? අන්න මේ මස් කදකාරයාගේ පුතා අඬන්න එපා. මස් කදකාරයාගේ පුතා අඬන්න එපා. මස් කදකාරයාගේ පුතා අඬන්න එපා කියලා අන්න ගෑණි දරුවව නලවනවා. ඉතින් ඔච්චර පමණකට ගියාට පස්සේ තේරෙනවා මොකක්ද මම කරගත්තේ. මොකද්ද මම කරගත්තේ කියලා අන්න ආපහු හැරිලා ආවා කියලා සඳහන් වෙනවා. එච්චර දුරක් ගියා මේ තැනත්තට මෙන්න මේ සෝතයට අනුව පිහිනීම අගුණයි කියලා හිතට දාගන්න. සෝතයට අනුව පිහිටීම පිහිනීම හරියන්නේ නැහැ කියලා හිතට දාගන්න එච්චර දුරක් යන්න වුණා. ඉතින් අපිත් ගොඩක් වෙලාවට අපේ දූ දරුවන්ටත් අපේ ළමයින්ටත් අපි කල්පනා කරනවා මෙන්න මේ ආරක්ෂාවක්, ඒ යම් කිසි පහසුවක් මේ ජීවිතේ හදලා දෙන්න ඕනි කියලා. ඒ අපේ ප්‍රිය පුද්ගලයන්ව ආරක්ෂා කරන්න ඕනි කියලා කල්පනා කරනවා. ඒ විදිහට ගෙවල් ඇතුළට දාගෙන ඔක්කොම සැප පහසුකම් දීලා යට ඇඳුම් පවා හොදලා දෙමින් දරුවෝ හදනවා. නමුත් දවසක මොකද වෙන්නේ? දවසක මෙන්න මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙච්ච දවසක, ඒ තමන්ගේ දෙමව්පියන්ගේ පිළිසරණක් නැති වෙච්ච දවසක මේ දරුවෝ කොහොමද අන්න මේ සමාජෙත් එක්ක ගැටෙන්නේ? ඒ විදිහ ශක්තියක් ඒ දරුවන්ට තියෙනවද කියලා අපිට පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මෙන්න මේ බලලුන් බැලලියෙක්ට තේරෙන දේ, එහෙම නැත්නම් මේ රිලා අම්මා කෙනෙක්ට තේරෙන දේ, මේ කුරුල්ලෙක්ට තේරෙන දේ අපිට තේරෙන්නේ නැත්තේ මොකද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. බැලලියුණත් යම්කිසි කාලයක් කිරි දෙනවා, ඊට පස්සේ අර චාස් ගාල පිඹලා අන්න අතින් පහර දෙනවා. කුරුල්ලා වුණත් යම්කිසි කාලයක් පෝෂණය කරනවා, ඊට පස්සේ කූඩුවෙන් එළියට තල්ලු කරනවා. මොකද්ද මේ තියෙන්නේ? අන්න ඒ ජීවිතේට මුහුණ දිය යුතුයි, මේ අපහසුතාවයන් වලට මුහුණ දිය යුතුයි. මේ අපහසුතාවයන් වලට මුහුණ දීලා ජීවත් වෙන ක්‍රමයක්, මෙන්න මේ ප්‍රතිවිරෝධයට මුහුණ දෙමින් ගමන් කරන ක්‍රමයක්, මේ ජීවිත ශක්තිය ගොඩනගා ගන්න ක්‍රමයක් මේ දරුවන්ටත් කියලා දිය යුතුයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ දවසක ගිහිල්ලා අන්න අර මේ ලෝකෙ එක්ක ගැටිච්ච දවසක එක්කෝ දිවි නසා ගන්නවා, එහෙම නැත්නම් යම් කිසි විදියක මද්රාවය වලට ඇබ්බැහි වෙනවා, එහෙම නැත්නම් කවුරු හරි පාප මිත්‍රයෙක්ගේ අදහසක් අනුව ගිහිල්ලා වෙනස් විදියක විපතකට පත් වෙනවා. මොකද හේතුව? අන්න අර මේ ලෝකෙ පිළිබඳ දැනීමක් නැහැ, මේ සමාජ පිළිබඳ දැනීමක් නැහැ. අර පුළුන් කොට්ට උඩ තියලා දරුවෝ හදලා. ඉතින් අර පොඩි දෙයක්වත්, පොඩි වෙහෙසක්වත් නොගන්න තරමට ඔබ මේ විදිහේ මේ වැඩක් කරන්න ගිහලා අසාර්ථක වුණොත් ඒක ගැන කනගාටු වෙන්න එපා. ඒක ඔබේ වරදක් නෙමෙයි. අන්න ඒ පමණට මේ ජීවිතයේ පිළිබඳ වගකීමක් බාර ගන්නවත් අපි කියලා දෙන්නේ නැහැ. ඒ විදිහේ ශක්තියක් අපි කොට නගන්නේ. ඒ වෙනුවට අන ටිකෙන් ටික මේ යථාර්ථයක මුහුණ දෙනවා නම් කෙනෙක්ට තේරෙනවා වෙන කෙනෙක් පිට පටවන්න බෑ වගකීමක්. තමුන්ට වෙන හැම දෙයක්ම දෙමාපියන්ගෙන් වැරදි වුණා කියලා හරි, ගුරුවරුන්ගෙන් වැරදි වුණා කියලා හරි, තමුන්ගේ යම්කිසි ප්‍රේමවන්තයන්ගෙන් වැරදි වුණා කියලා හරි, තමුන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාවගෙන් වැරදි වුණා කියලා හරි, තමුන්ට වෙන කෙනෙක්ට පටවන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට මේ වෙච්ච සියල්ලේම වගකීම තමුන්ට බාරගන්න සිද්ධ වෙනවා. වෙලා තියෙන දේවල් වල වගකීම තම තමුන්ට බාරගන්න සිද්ධ වෙනවා. මේ ජීවිතයේ පිළිබඳ වගකීමක් තමුන්ට බාර ගන්න සිද්ධ වෙනවා. ඒ බාර ගැනීමත් එක්ක අන්න එතනින් එහාට යම්කිසි නිවැරදි දිශාවකට මෙන්න මේ කරදර බාධක හරහා ගමන් කිරීමක් දිහාවට යන්න පුළුවන්ද කියන උත්සාහයක් දරන්න පුළුවන්. දැන් අපි ගොඩ දෙනෙක් දැකලා තියෙනවා බොහෝ වෙලාවට බොහෝම කිසිම ප්‍රශ්නයක් නැති විදිහට ඔක්කොම වහගෙන කරගෙන අර ඇතුලේ තියෙන කුණු කන්දල් ටික ඔක්කොම හංගෝගෙන කල්ගත කරනවා. නමුත් යම් කිසි වෙලාවක ගිහිල්ලා අර බ්‍රේකින් පොයින්ට් එකකට ආවට පස්සේ මේවා කොහොමද කැඩිලා යන්නේ, කොහොමද මේ අතුලත තියෙන පීඩනේ එළියට එන්නේ කියලා බැලුවොත් බොහොම දුක්ඛිතාකාරයෙන් තමයි කෙලවර වෙන්නේ. බොහොම සාර්ථක විදියට ගත කරපු ජීවිත එක දවසින් දෙකෙන් සුළු මොහොතකින් කැඩිලා බිඳිලා විසිරිලා යනවා. අන්නේ විසිරලා යාම තමයි ඇත්තටම තියෙන යථාර්ථය. සමහර විට කසාදයක් වෙන්න පුළුවනි, කසාදේ කැඩෙන්නේ අවුරුදු ගණනාවකට පස්සේ වෙන්න පුළුවනි. නමුත් ඒ වෙනකොට ওই කසාදේ සුන්බුන්වත් ඉතුරු වෙලා තිබිලා නැහැ. ඒ වෙනුවට අවුරුදු ගණනාවක් තුල බිඳිලා 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 ගියපු එකක් අන්න ලෝකෙට ප්‍රසිද්ධ වෙන අවසාන මොහොතේ. නමුත් ඇත්තටම බිඳුනේ කොහෙදද කියලා ඇහුවොත්, බිඳිලා කොහෙද ගියේ කොතෙන්දද කියලා ඇහුවොත් බිඳුන තැනක්වත් හොයාගන්න බැරි තරමට කල් ගෙවිලා. එතකොට අනේ විදිහ අවස්ථාවකට අපි කොහොමද මුහුණ දෙන්නේ? අනේ වෙනුවට මේ යථාර්ථ දිහා බැලුවොත් අන්න මෙච්චර අවුලකට වැටිලා ඉන්නේ. හිනාවෙමින් කියන්න පුළුවන් මගේ ජීවිතේ මෙන්න තියෙන යථාර්ථය, මෙන්න මම ලං කරගෙන තියෙන දේවල්, මෙන්න ස්පයිරල් එකේ තරම, මෙන්න මේ විදිහේ ගමනක තමයි යෙදෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රකාශ කරන්න පුළුවන් වුණොත් අඩුම ගානේ නිර්නාමිකව හරි සූම් වලින් පිටිපස්සට හැංගිලා ඉඳලා හරි ප්‍රකාශ කරන්න පුළුවන් වුණොත් අන්න තමන්ගේ ජීවිතයේ තියෙන යථාර්ථය බාර ගැනීමක් බවට ඒකපත් වෙනවා. තවදුරටත් මම මේවා එක ජෝක් කර කර ඉන්නවා නෙමෙයි, තවදුරටත් මම මේ විහිළු කරනවා නෙමෙයි, මම මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන් මුහුණ දෙනවා. මේ ප්‍රශ්න හරහා ගමන් කරන්න මම උත්සාහ ගන්නවා කියලා යම්කිසි යථාර්ථය හා සම්බන්ධ ගමනකට ඒ වගේ කෙනෙක්ට අවතීර්ණ වෙන්න පුළුවන්. එහෙම අවතීර්ණ වුණාම ඇත්තටම මේ ප්‍රතිපදාවක් වැඩිම තුලින් අපිට විශ්වාසයක් දනවන්න බෑ, අපිට ශක්තියක් දෙන්න බෑ. ඇත්තටම මේ පහසුවක් එකපාරට වර්ධනය වෙලා එනවා කියලා. ඒ වෙනුවට අර අපහසුව තව 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 ඉස්මතු වෙනවා. ඉතින් සමහරු කෑ ගහනවා, අපිට පේනවා මේ මයින්ඩ්ෆුල්නස් කියන එක හැමෝටම හරියන එකක් නෙමෙයි, මේක කරන්න යන්න එපා, මේක මේ තියෙන පිස්සු ඩබල් වෙලා යන එකක් කියලා කට්ටිය කියනවා. මොකද්ද අර තියෙන යථාර්ථය? තියෙන යථාර්ථය ඔය දැන්ටම තියෙන පිස්සුවක්. ඕක අලුතෙන් ඩබල් වෙන දෙයක් නැහැ. දැන්ටම ඇතුලේ තියෙන පිස්සුවක්. ඉතින් ඒක පොඩ්ඩක් නිකන් අර එළියට පයින් එක විතරයි වෙන්නේ. ওই තියෙන ප්‍රශ්න කන්දරාව එළියට පයින් එක විතරයි වෙන්නේ. තම තමන්ගේ ජීවිතවල යම් 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 සිඳිලා බිඳිලා කැඩිලා ගියපු තැන් තියෙනවද? අන්න ඒවා ටිකක් එළියට පයින් එක තමයි වෙන්නේ. එක්තරා විදියක අර පරිබ්‍රාජකයෙක් විදියට ඉඳපු තැනැත්තා මුළු ලෝකෙටම ඇහෙන කෑ ගහලා ප්‍රකාශ කරනවා, මම දැන් පරිබ්‍රාජකයෙක් නෙමෙයි. මම දැන් මස් වැද්දෙක්. මගේ ගෑණිට ඉන්නවා මං දාව උපන් දරුවෙක්. එතකොට ඒ දරුවාව නලවන්නේ මේ ගෑණි කොහොම කියලාද? මස් වැද්දාගේ දරුවා අඬන්න එපා. මස් කඩකාරයාගේ දරුවා අඬන්න එපා කියලා තමයි මගේ ගෑණි මගේ දරුවාව නලවන්නේ කියලා අන්න මහා සද්දෙන් ප්‍රකාශ කරනා වගේ ප්‍රතිපදාවක් තමයි මේක. එක්තරා විදියක අර වෙලා තියෙන ප්‍රශ්න ගැටලු කන්දරාව ඔක්කොම හඬගාලා මුරගාලා කරන ප්‍රකාශයක් තමයි මේ තුළ තියෙන්නේ. අන්න ඒ ප්‍රකාශය තුළින් ඒ වෙහෙස තුළින් අපිට පුළුවනි මෙන්න මේ ජල පහරට විරුද්ධව පිහිනන්න පුළුවන් ශක්තියක් අපි තුළ ඇති කරගන්න. ඉතින් එක්කෙනෙක් දෙන්නේ ජල පහරට අහුවෙලා නැසිලා නැසිලා යනවා. ඉතින් කමන්නේ. සාමාන්‍ය ඕනම ජොබ් එකක ජොබ් එකේ රඟේ තේරෙන්නේ අන්න ඒ නැසිලා යන පිරිසෙන් තමයි. දැන් අපි දන්නවා ආමයි ට්‍රේනින් එකක් එක බැච් එකක් කම්ප්ලීට් කරොත් එකෙක් දෙන්නේ මේකෙදි මලොත් අන්න විශ්වාසයක් තියෙන හොඳ හොඳ ට්‍රේනින් එකක් තමයි දීලා තියෙන්නේ. හොඳ ට්‍රේනින් එකක් තමයි දීලා තියෙන්නේ. මොකද ඉතුරු වෙලා ඉන්නේ උන් ටික ඕන දෙයක් කඩාගෙන බිඳගෙන කාගෙන යන්න පුළුවන් ශක්තියක් සහිතව ඉතුරු වෙලා ඉන්න නිසා. එතකොට කීප දෙනෙක් ඉතින් හැඳි ගෑවිලා යනවා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ඔය අර ටර්නෝ එක වැඩි ජොබ් එකක් තමයි මේක. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර ප්‍රතිවිරෝධය හරහා ගමන් කරොත් අපිට ටික ටික ලං කරගන්න පුළුවන්. අපි දැන් හුස්ම දිය වෙලා ගියාන හුස්ම දිය වෙලා යනවා කියන එකට ප්‍රමෝදයක් ඇති කරගන්න අපිට පුළුවන්ද? සාමාන්‍යයෙන් දිය වෙලා යනවා කියන්නේ හුස්ම අර ආරක්ෂාවට තියුණ එක නැති වෙලා ගියා වගේ. අර අඳුර දිහාවට ඇදිලා ගියා වගේ. ඒකට ප්‍රමෝදයක් අපිට ඇති කරගන්න පුළුවන්. ඊළඟට හිත බොහෝම සංසුන්ව හුස්ම බලාගෙන ඉන්න වෙලාවට අපි සතුට වෙනවා. නමුත් හිත ඇවිසිච්ච වෙලාවට අපි ඒකට සූදානම් නැහැ. අන්න අඳුර මතු වෙලා තියෙනවා. අඳුර මතු වුණාම අපි ඒකෙන් පලා යන්න උත්සාහ කරනවා. කය බොහොම පහසුවෙන් තියෙනකන් අපි හොඳට කල්ගත කරනවා. නමුත් කය තුලින් වේදනාවක් මතු වෙච්ච ගමන් මොකද කරන්නේ? අපි දමල ගහලා නැගිටලා යන්න බලනවා. ඊට පස්සේ අවදි භාවය හොඳට තියෙනකන් කමටහන් වාර්තා ඉදිරිපත් කරනවා. පොඩ්ඩක් නිදිමත ස්වභාවයක් ඇවිල්ලා අවදි භාවය නැති වෙලා ගියපු ගමන් කෙඳිරි ගන්නවා, නැගිටලා යනවා, මූණ හොදන්න යනවා, රටේ එකක් බොන්න යනවා. මොකද මට නිදිමතයි, මහ කම්මැලි ගතියක් එනවා කියලා. නමුත් ඔන්න අඳුර තුලින් එහා පැත්ත බැලුවොත් හැම වෙලේම නිවන සැඟවිලා තියෙනවා. ළඟ ළඟ වැඩි දුර නෙමෙයි, මේ ළඟ ළඟ කන ගාවම තියෙනවා. ඊළඟට අපි තමු නොදන්න තැනකට යම් කිසි වෙලාවක ඇදිලා ගියොත් මේ තැනත්තා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලොකු චෝදනා පත්‍රයක් හදාගෙන එනවා. මෙන්න මෙහි මුකුත් හොයාගන්න බැරි, කොහේ ගියාද මොනවා වුණාද දන්නේ නැති තැත්තකට මම ඇදිලා ගියා. වහාම මේකට පිළිතුරක් ලබා දෙන්න කියලා ලොකු චෝදනා පත්‍රයක් අරගෙන එනවා. නමුත් අන්නර අඳුර දිහාවට අඳුර හරහා යාමක් තමයි තියෙන්නේ. දන්න තැන ඉඳලා නොදන්න තැනට යාමක් තමයි තියෙන්නේ. මෙන්න මේ ජලය දිගේ පහළට පිහිනනවා වෙනුවට, අර විදිහට රැළට අනුව ගමන් කරනවා වෙනුවට රැළට විරුද්ධව යාමක් තමයි තියෙන්නේ. ඉතින් වැණියු රැළට විරුද්ධව යන ප්‍රතිපදාවක් සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.